අද 2022 මැයි මාසයේ පළවෙනි ඉරිදා සතිමත් බව පුහුණු කරන ආධුනිකයන් සඳහා වන වැඩසටහන් මාලාවේ 87 වෙනි වැඩසටහනටයි අප සියලු දෙනාම සම්බන්ධ වෙලා සිටින්නේ. ඒ සඳහා මිශ්‍රණවණින් සහභාගී වෙන නම කියන අවසරයි පූජනීය හෝමාගම ධම්මකුසල ස්වාමින් වහන්සේව පාද නමස්කාර කොට ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම දුරස්ථව Zoom සහ Mixerla තාක්ෂණයේ සම්බන්ධ වෙන සියලු දෙනාමත් ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා. වැඩසටහනේ පළමු අංගයේ ලෙස සතිමත් බව පුහුණු කරන්නන් සඳහා උපකාර වන ධර්ම දේශනාවකට සමන් දීම, දෙවනුව සතිමත් වාර්තා සහ අධ්‍යක්ෂකම් ඉදිරිපත් කිරීමටත්, ඉන් අනතුරුව පුණ්‍යානුමෝදනාවෙන් පසු අප වැඩසටහන සමාප්ත කරනවා. වැඩසටහනේ මූලික අංගය වන ධර්ම දේශනාවට සවන් දීම සඳහා අප සියලු දෙනාම සූදානම් වෙමු. ඒ සඳහා ගෞරවනීය ස්වාමීන් වහන්සේට පාද නමස්කාර කොට මම ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. වනං චින්දත මාරුක්ඛං වනතෝ ජායති භයං චිත්වා වනං ච වනතං ච නිබදා හෝත භික්ඛවෝති. මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අපිට දකින්න පුළුවනි සමහර විට අන්න ගමනක යෙදෙන කෙනෙක්, අපි හිතමු කොහේ හරි දුර ගමනක යෙදෙනවා. එතකොට මේ තැනැත්තා අන්න මගදී නොයෙකුත් කරදර බාධක වලට මුහුණ දෙනවා. ගල් හම්බු වෙනවා, මුල් හම්බු වෙනවා, මල් හම්බු වෙනවා. ඉතින් ඔන්න ඔය වගේ දේවල් මේ තැනැත්තට මගදී හමු වෙනවා. ඉතින් මේ හමු වෙනකොට මෙන්න මේ හමු වෙන ගල මුල මල ගාව නැවතිලා ඒක පිළිබඳ කාලේ වැය කරන්න ගත්තොත් ගොඩක් වෙලාවට මේ තැනත්තා අර මුලින්කි ගමන සාක්ෂාත් කරගන්නේ නැහැ. මුලින්කි ගමන සාර්ථක කරගන්නේ නැහැ. මොකද හේතුව අන්න අර හමු වෙන දෙයක් ගාව නතර වෙමින් කල් මරමින් අන්න වෙහෙසෙන නිසා. ඉතින් එන්නේ වගේ ගමන් අපිට නිතර නිතර දකින්න පුළුවනි. මොකද්ද මේ මොන මොන දේ හම්බ වෙනවද? ඒ තැන නතර වෙනවා. අර මුල් වැඩේ අමතක කරනවා. ඒක ප්‍රශ්නයක්, හැමෝටම තියෙන ප්‍රශ්නයක්, බොහෝ දිනට තියෙන ප්‍රශ්නයක්. දැන් අපිට දකින්න පුළුවන් සමහර විට කෙනෙක් මොකක් හරි වැඩකට යනවා. ගියාම තව කෙනෙක් ඇවිල්ලා මොකක් හරි ඒකට සම්බන්ධ නැති වෙන කතාවක් මොකක් හරි මගදී ඇවිල්ලා කියනවා. කිව්වහම මොකද වෙන්නේ? අනේ ඇත්තද කියලා ඔන්න ඉතින් එතන ඒ කතාව පටන් ගන්නවා. අර මුලින් කී වැඩේ අමතක වෙලා. මොකටද මම මෙතෙන්ට ආවේ? මොකක් කරන්නද මේ ගියේ කියන එක ඔන්න අමතක වෙනවා. ඉතින් ওই විදිහට වටපිට බල බල අර ප්‍රශ්නේ පිළිබඳ සාකච්ඡා කර කර කල් ගත කරනවා. එතකොට මේ මොකද්ද මේ තියෙන අවුල? මේ පේන්නේ අර මූණ ඉස්සරහට ආපු එක විතරයි. අවධානය යන්නේ අර මූණ ඉස්සරහට ආපු එක විතරයි. එතනින් එහාට තමන් ගිය වැඩේ මොකද්ද? තමන් මේ යන ගමන මොකද්ද කියන අමතක වීම සිද්ධ වෙනවා. ඉතින් අන්න අර ඉදිරියට ඇවිල්ලා පයින්වද මොකක් හරි ඒකෙන් එහා පෙනීමක්, ඒකෙන් එහා දර්ශනපතයක් මේ තැනැත්තට නැහැ. ඉතියෝක මම දන්නේ මේ අහගෙන ඉන්න පිරිසත් තම තමුන්ගේ ජීවිතවලට ගලපලා බලන්න මේ විදිහේ ප්‍රශ්නයක් මට තියෙනවද කියලා. මොකද හේතුව අන්න ඒ විදිහට ඉදිරිපත් වෙලා අවධානය ඉල්ලන්නේ ගොඩක් වෙලාවට වැඩක් නැති දෙයක්. මේ ෂණිකව ඉදිරිපත් වෙලා අන්න බොහොම වටිනා දෙයක් ඉදිරිපත් වෙලා අපේ අවධානය පැහැර ගන්නවා. පැහැර ගත්තර මොකද අර වටිනා කාලයක්, වටිනා ගමනක යෙදෙන තුන අවස්ථාවක් තමයි ඒ තුලින් ගිලිහිලා යන්නේ. එතකොට ඒ නිසා අන්න අර ඉදිරිපත් වෙන එක හරහා බැලීමක්, ඒක ඉක්මවා බැලීමක් මේ ශාසනය නිතර නිතර පෙන්නලා දෙනවා. මොකද හේතුව අර විදියට ඉදිරිපත් වෙන දේවල් මේ වැඩක් ඇති දේවල් නෙමෙයි. බොහොම තාවකාලික, වැඩි ඵල ප්‍රයෝජනයක් නැති, කාලය වැය කරා කියලා තේරුමක් නැති දේවල් තමයි ඔය ඉදිරිපත් වෙන දේවල්. ඒක හරහා බැලුවොත් අන්න තමුන් යන්න බලාපොරොත්තු වෙන ගමන පේන්න පුළුවන්. තමුන්ට වටිනා කියලා හිතෙන ගමන පේන්න පුළුවන්. මේ දේ හරහා බැලුවොත් මම මෙතෙන්ට ආවේ මොකක් සඳහාද? මම මේ යන්නේ කොහෙද කියන සිහි කල්පනාව ඇති වෙන්න ඉඩ තියෙනවා. අර විදිහට ඒ මොහොතට ඉදිරිපත් වෙන බාධකේ හරහා බලන්න අපි පුරුදුනොත්. නමුත් ඉතින් අර සංසාර පුරුද්දක් වගේ තියෙනවා. අරක අවධානය ගන්නවා, අර ෂණිකව ඉදිරිපත් වෙන දේ අවධානය ගන්නවා. ෂණිකව ඉදිරිපත් වෙන දේ ඔස්සේ අපි කාලය වැය කරනවා. සංසාර පුරුද්දක් ගන්නට තියෙනවා. දැන් ඔය තණ්හාවෙත් ස්වરૂපයක්, ස්වභාවයක් විදිහට පෙන්නලා දෙනවා. මෙන්න මේ తත්‍ර తත්‍රාభినందిని. ඒ තැන සතුරු වෙනවා. ඒ තැන සතුරු වෙනවා. ඒකට යම් කිසි විදියක තෘප්තියක් හදා ගන්න, අවධානයක් දෙන්න, ඒ ප්‍රශ්නේ විසඳන්න උත්සාහයක් දරනවා. ඉතින් ඔන්න ඔය විදිහේ දෙයක් අපිට දකින්න පුළුවන්. ඉතින් මේ සාසන ප්‍රතිපදාවක් විදිහට අපි දැනගත්තොත් මෙන්න මේ తాවකාලික ඉදිරිපත් වෙන දේවල් ඉක්මවලා බලන්න. මේ ඒ තැන සතුරු වීම කොහොම වෙතත් එතනින් එහා ඊට වැඩි දුරස්ත ගමනක් දිහාවට අවධානයක් යොමු කරගන්න, ඒක තමයි නියම ක්‍රමේ. ඒ ක්‍රමයට අනුග්‍රහ කරන්න අවශ්‍යයි. මොකද අර වගේ දේවල් නිතර නිතර අපේ අවධානය පැහැරගෙන අපේට වයින වටිනාකම් පෙන්වන්න හේතු කාරණා වෙනවා. වෙනන වටිනාකම් පෙන්වන්න නැවත නැවත උත්සාහ කරනවා. නමුත් හැම වෙලේම තමුන් යම් කිසි විදිහක මෙන්න මේ වටපිටාවේ තියෙන කටුපඳුරු ටික ඉක්මවලා බැලීමක්, දුර බැලීමක් හදාගෙන ඉඳියොත් ඒක ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. ජීවිත කාලයක් පුරාවට උනත් අන්න පුරුදු කරගන්න වටින ගුණයක්. මම මොකටද මේ ආවේ, මම මොකද්ද මේ කරන්නේ, මං කොහෙද මේ යන්නේ කියන විමසීම ඔළුවේ තියනවා නම් ඒක ගොඩක් වෙලාවට වටිනවා. මම දන්නේ නැහැ, එදා ඉඳලා මට තියුණ ලෙඩක් තමයි. දැන් මොකක් හරි වැඩකට ගියාම වෙන එකක් කඩාපත් වෙනවා. දැන් අර දෙවණියට කඩාපාත් වෙන එකට අවධානයක් සාමාන්‍ය දෙන්නේ නැහැ. දුන්නත් නිකන් අර කකුලක් එළියේ තියාගෙන කොයි වෙලාවෙ පණින්දෝ කියන ස්වභාවයෙන් තමයි ඉන්නේ. ඉතින් එතකොට අර ගනුදෙනු කරන තැන අතරත් තේරෙනවා මේ මිනිස්සයාට මේ වැඩක් නැහැ නේ කිව්වට. තේරෙන්නේ නැහැ නේ. මෙච්චර මේ පස්සෙන් මතුවලා තිනවා මේක ගණන් ගන්න නැහැ නේ. නෑ ගණන් ගන්න පුළුවන්. හැබැයි ඒකට ආපු වෙලාවම ඒ දැන් මේ වෙලාවේ ඕක නෙමෙයි තියෙන වැඩි. දැන් මේ වෙලාවේ ඔකට නෙමේ අපි ආවේ කියන අන්න හැඟීමකින් තමයි කටයුතු කරන්නේ. එක්තරා විදිහකට කෙනෙක්ට හිටෙන්න පුළුවන් අර ඉදිරිපත් වෙන දේ බාර ගන්න නෑ නේද කියලා. එහෙම දෙයක්ත් තියෙනවා ඇත්තටම. බාර ගන්නේ නෑ. ඉදිරිපත් වුණ පමණින් බාර ගන්නේ නෑ. මොකද එහෙම අපොයින්ට්මන්ට්ස් දීලා නෑනේ. එහෙම අපොයින්ට්මන්ට්ස් දීලා නෑ. ඉතින් ඒ විදිහට එන එන දේවල් වලට අපොයින්ට්මන්ට්ස් දෙන්න ගියොත් අමාරු වෙනවා. වසන්න අමාරු වෙනවා. ඉතින් ඒක නිසා එහෙම බාර ගන්නේ නෑ. ඒක ලැබිච්ච දේ බාර නොගැනීමක් නම් ඒක හොඳයි, ඒක යහපත්. මොකද හේතුව හැම වෙලේම ඉදිරිපත් වෙන්නේ මොකක් හරි වැඩක් නැති දෙයක්, අවධානය ගන්න මොකක් හරි වැඩක් නැති දෙයක්. අපේ ගමන, අපි යන මාර්ගේ, එහෙම නැත්නම් අපි යන මේ හේතුව මොකද්ද කියන එක අමතක කරන සුළුයි මේ දේවල් වලින්. ඉතින් කොහොම හරි වේවා, ඉතින් ඔන්න ඔය වගේ කතාවක් හා ගැලපෙන දෙයක් තමයි අද දවසට අපේ ඉදිරියට ඇවිල්ලා තියෙන්නේ. ඒක හා සම්බන්ධ ගාතාවක් තමයි මම අද ඉදිරියෙන් තියාගත්තේ. ඉතින් අපි මේක බලමු මොකද්ද මේ කියන කතන්දරේ කියලා. මේ සිදුවීම හා සම්බන්ධ දේ පිළිබඳ පොඩ්ඩක් කතා කරොත්, මේ වයසට ගිහිල්ලා බැදි වෙච්ච හාමුදුරුවරු ටිකක් පිළිබඳ කතාවක් තමයි මෙතන තියෙන්නේ. එතකොට හොඳට කාලා බීලා, හොඳ ජීවිත ගෙවලා, අර ජීවිතයේ අවසාන කාලේ නිකන් හිතෙනවානේ, දැන් අර කාලා බීලා ස්මෘත්තාවට ආවට පස්සේ නිකන් දැන් නම් ඉතින් අධ්‍යාත්මික පැත්තකට නැඹුරු වුණා නම් හරි කියලා වගේ. ඒ වගේ හිතන කාලයක් එනවා. ඉතින් ඒ වගේ කාලෙදී ඇවිල්ලා කොහොම හරි පැවිදි වෙලා මේ යාළුවෝ ටික අර හවසට නිකන් අර ක්ලබ් එකේ වගේ කතා බහ කර කර ඉන්න යාළුවෝ ටික එහෙම ඇවිල්ලා පැවිදි වෙලා මේ වයසක කට්ටිය. ඉතින් ඊට පස්සේ සඳහන් වෙනවා ජේතවනාරාමේ පිටිපස්සේ කුටි කිහිපයක් හදාගෙන මේ හාමුදුරුවෝ ටිකත් ඒ කුටිවල වැඩ ඉඳියා කියලා. ඉතින් මෙහෙම පැවිදි වුණාට මොකද මේගොල්ලෝ මේ පැවිද්දේ අපේක්ෂාවක් පිළිබඳ ලොකු අදහසක් නැහැ. පැවිදි වුණේ මොකටද, මම මේ මොකද්ද කරන්න යන්නේ කියන එක පිළිබඳ ලොකු අදහසක් නැහැ. ඒ වෙනුවට අර යාළුවෝ ටිකත් ඉන්නවා. ඉතින් අර සිවුර මාරු වුණ අපේ ඇඳුම මාරු කරගත්ත සිවුරකට, නමුත් ඉතින් අර හුරුපුරුදු විදිහට කටයුතු කරනවා. ඊට පස්සේ පිණ්ඩපාතේ වඩින්නෙත් අර අඹුදරුවන්ගේ ගෙවල් වලට ගිහිල්ලා ඒ කට්ටිය දෙන ආහාර පිළි අරගෙන ඇවිල්ලා මොකද කරන්නේ, මේ 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 ඉන්න හාමුදුරුන්ගෙන් මේ එක්කෙනෙක්ගේ බිරිඳ පුරාණ දුතිකා, අර නිකන් නටබුන් පරණ බිරිඳ කියලා තමයි කියන්නේ, පුරාණ දුතිකා ඉන්න ගෙදෙට්ට යනවා. ගිහිල්ලා ඒ ඒ තැනැත්ති බොහොම දක්ෂයි මොනවටද ඉවුම් පිහුම් කටයුතු වලට. ඉතින් මොකද කරන්නේ, මේ ගිහ අරන් ගියපු පිණ්ඩපාතේ ඒ තැනැත්තිට දෙනවා. දුන්නාම ඉතින් අඩුපාඩු ටික හදලා ඒ අවශ්‍ය විදියට දානේ සකසලා නැවත මේ ස්වාමීන් වහන්සේලාට ආරාධනා කරාම මේ ස්වාමීන් වහන්සේලා ගිහිල්ලා ඒ දානේ වළඳනවා. දැන් පිණ්ඩපාතේ අරගෙන ඇවිල්ලා මේ ගෙදරට බාර දුන්නා, මේ තැනැත්තිට බාර දුන්නා, ලුණු ඇඹුල් මදු ඇරපාඩු හදලා අන්න නැවත පූජ කරනවා. එහෙ ඉඳලා දානේ අරගෙන ඔය හවසට ආපහු ජේතවනාරාමේ පැත්තට එනවා ඇති. ඉතින් ඔන්න ඔහොම තමයි කල්ගත කළ තියෙන්නේ. ඉතින් ඒ මේ කාන්තාවටත් විශේෂ නමක් යෙදිලා තියෙනවා, මොකද්ද, මధుරපාසිකා කියලා. මොකද්ද මේ විදිහට රසට උයන්න පුළුවන් නෝනා කියලා මගේ අදහසක් තමයි ඔතන තියෙනවා ඇත්තේ. ඉතින් ඒ විදිහේ කල් ගෙවනවා. ඔහොම කාලයක් ගෙවාගෙන යනකොට මොකද වෙන්නේ, මේ කාන්තාව මරණයට පත් වෙනවා. වයසයි නේ, ඉතින් මොකක් කරලා ලෙඩක් කරලා මැරලා යන්නේ. මරණයට පත් වෙනවා. ඉතින් මරණයට පත් වුණාම මේ හාමුදුරු ටික මොකද කරන්නේ, දැන් අයියෝ අපිට මේ කන්න බොන්න දෙන්න ඉන්දිය මේ තැනැත්ති, මේ රසට අඩුපාඩු බලලා පූජ කරන්න ඉන්දිය තැනැත්ති මලානේ කියලා. ඉතින් මොකද කරන්නේ, අර ගිහි ස්වරූපෙකින් හඬමින් පැලපෙමින් කල්ගත කරනවා. අර ස්වාමි පුරුෂයාවත් බදාගෙන අනිත් කට්ටිය හඬනවා එළපෙනවා, මොකටද අයියෝ මේ අපේ දවුවට ඉඳපු තැනැත්ති, අපිට පීඩ කරපු තැනැත්ති මේ විදිහට නැති වුණා කියලා. ඉතින් ওই විලාපය ඇහිලා අනිත් හාමුදුරුවෝ ඇවිල්ලා බලනකොට මොකද මේ අඬන්නේ කියලා අන්න ඉතින් විස්තරේ කිව්වලු, මෙන්න මෙහෙම දෙයක් වුණා බලන්නකෝ කියලා. ඊට පස්සේ කොමාරි බුදුරජාණන් වහන්සේටත් මේ පණිවිඩේ ගිහිල්ලා තියෙනවා, මෙන්න මෙහෙම කට්ටියක් මෙන්න මේ ප්‍රශ්නෙකට මුහුණ දීලා. ඉතින් සමහර විට ඇඬුම් සද්දෙත් පොඩ්ඩක් ඇහෙන්නේ නැති, මේ මෙහෙම දෙයක් වෙලා තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේට පණිවිඩේ ගිව්වහම බුදුරජාණන් වහන්සේ මේ විරිසට යම් කිසි විදියක නිග්‍රහයක් වගේ කළා. කියනවා මේ ආවට මේ ආපු වැඩේ නෙමෙයි කළා තියෙන්නේ, මේ පැවිද්දේ අපේක්ෂාව නෙමෙයි කළා තියෙන්නේ, මේ කට්ටිය මේ අතීතෙත් ඔන්න ඔය වගේ ප්‍රශ්නයකට අහුවෙලා ඔය විදියටම කටයුතු කරා කියලා යම් කිසි ජාතක කතාවක විස්තරයකුත් කියලා අන්න අපි අද ඉදිරියෙන් තියාගත්ත ගාථාව දේශනා කරා කියලා සඳහන් වෙනවා. ඒ ගාථාවේ අර්ථය බැලුවොත් අමුතු විදිය බොහොම ගැඹුරු අර්ථයක් තියෙන්නේ. ඒ බොහොම වටිනා විදිහේ අදහසක් තමයි ඉදිරිපත් කරන්නේ. ඉතින් අපි බලමු ටික ටික කොහොමද මේක තව ටිකක් පැහැදිලි කරගන්න පුළුවන් කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ගාථාවේ කියනවා, වනං චින්දත මාරුක්ඛං වනතෝ ජායති භයං චෙත්වා වනංච වනතංච නිබ්බනාහෝද බික්කවෝ. ඔන්න ඔහොම තමයි කියන්නේ. මේ ආපු විරිසට මේ සිදුවීම අලලා යම් කිසි විදියක ධර්ම අවවාදයක් තමයි බුදුරජාණන් වහන්සේ දෙන්නේ. වනං චින්දත මාරුක්ඛං, වනයම සිඳව් රුක නොවේ. අන්න මේ වනයම සිඳන්න ගසක් පමණක් සිඳලා හරියන්නේ නැහැ. වනතෝ ජායති භයං, මේ වනයෙන් තමයි බිය නැగిලා එන්නේ, බිය ඉපදෙන්නේ මෙන්න මේ වනයෙන්. චෙත්වා වනංච වනතංච නිබ්බතා නිබ්බනා හොත බික්කවෝ. වනයත් වන ලැහැබත් සිඳ වනයෙන් මිදුනෝ වව්. කියලා ඔන්න ඔය විදිහේ ගාථාවක් තමයි ඉදිරිපත් කරන්න. දැන් මේ ටිකක් ගැඹුරු විදිහේ අදහසක් තමයි මෙතන තියෙන්නේ. දැන් මේ වන වන කතාව කියගෙන යනකොට දැන් ෆොරස්ට් එකේ කවුරු හරි අහගෙන ඉඳියොත් එහෙම බය වෙන්න පුළුවන්. මේ නිස්සාරණේ කට්ටිය ඔන්න දැන් තවත් මොන මොනවා හරි කරන්න යනවා කියලා අදහසක් එන්න පුළුවන්. නමුත් මේ වන කතාව පෙන්නලා කියන්නේ ඊට වැඩිය ගැඹුරු අදහසක්, ඊට වැඩිය එහා ගියපු අදහසක් පෙන්නන්නේ. ඉතින් මේ වගේ ඉඳලා හිටලා මේ වගේ අවස්ථා තියෙනවා. බුදුරජාණන් වහන්සේ අමුතු විදිහක අදහසක් ගෙන හැර දක්වනවා, ගැඹුරු අදහසක් ගෙන හැර දක්වනවා. මේ කියන්නේ මොකද්ද? මෙන්න මේ වනයක් තියෙනවා, මේ විදිහේ මහා විශාල වනාන්තරයක් තියෙනවා. නමුත් අපේ අවධානය ගන්නේ ගොහ වෙලාවට මේකෙන් ගහක් තමයි. නමුත් ඇත්තටම බය එන්නේ මෙන්න මේ වනය තුලින්. ඒක නිසා මේ වනයම සිඳින්න, මේ ඉදිරිපත් වෙලා තියෙන ගහ විතරක් සිඳට හරියන්නේ නැහැ. ඒ පොඩි දෙයක් විතරක් කටයුතු කරාට හරියන්නේ නැහැ. ඊට වැඩිය ගැඹුරු ප්‍රශ්නයක්, ඊට වැඩිය එහා ගියපු ප්‍රශ්නයක් මෙතන තියෙනවා කියන අදහස තමයි ඔය දෙන්න හදන. එතකොට මේ කෙලෙස් වන ලැබක් කියලා අපිට කියන්න පුළුවන්. කෙලෙස් වනයක් තියෙනවා. ඒ වනේ එක ගහක් විතරක් කැපුවා කියලා සැනසීමක් ලබා ගන්න හැකියාවක් නැහැ. මොකද තව වනයක්ම ඉතුරුයි. ගහක් කැපුවට ඒකෙන් ගොඩ යන්න හැකියාවක් නැහැ. ඉතින් අන්නේ වනින් තමයි බයිපදිලා එන්නේ. ඒ වනේට හැකියාව තියෙනවා නැවතත් ඒ වගේ ගස් සිය දහස් ගණනක් අලුතෙන් හදන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. දැන් සාමාන්‍ය ඔය ඩොකියුමෙන්ටරි එහෙම තියෙනවා. අන්න මහා මොකද්ද, මහා වනස්පතියෙක්ගේ අවසානය. එතකොට අවුරුදු සිය ගණනක් හැදිලා 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 මහා විශාලයට වර්ධනය වෙච්ච වනස්පතියෙක්ගේ අවසානය. එතකොට ඒ වනස්පතියා අන්න මුළු කැලෑවම දෙදරවගෙන වටපිටාවේ තියෙන ගස් තලාගෙන පොඩි කරගෙන අන්න තමුන්ගේ අවසන් ගමන යනවා. අවසන් ගමන ගිහාම මහා හිඩසක් මෙතන මතුවෙනවා. මහා විශාල හිඩසක් මතුවෙනවා. අන්න මේ වනයේ කොටසක් අතුරුදහන් වුණා. ඊට පස්සේ අර ටයිම් ලැප්ස් වීඩියෝ එකක් තියෙනවා. දැන් මේ හිඩසට මොකද වෙන්නේ කියලා. ඔන්න දැන් කට්ටිය අර පහල ඉඳලා වැලුයි, පොඩි පොඩි ගසුයි, මහා ගස්වල පොඩි අංකුරයි, මේ සියල්ලම අර පොළොවට වැටෙන හිරු එළියෙන් අන්න ලොකු තරඟයක මොකටද මෙන්න මේ ඉඩ ලබා ගන්න, මේ ප්‍රයෝජනේ අත්පත් කරගන්න ලොකු තරඟයක. ඉතින් ඔහොම අවුරුදු කීපයක් යනකොට සම්පූර්ණයෙන් අර තිබුණට වැඩිය ආවරණය වෙලා හොඳට නැවතත් අර විදිහේ තුරු වියනක් හැදෙනවා. අර මහා හිඩසක් වගේ පෙවුන එක මොකද උනේ, වැහිලා කලින්ට වැඩිය හොඳට ආවරණය වෙලා ගියා. ඔන්න වනයේක ස්වභාවය ඔය විදිහට ගහක් බිම වැටුණු පමණින් ඒක වෙනස් වෙන්නේ නැහැ. ඊට වැඩිය සිය දහස් ගණනක් අංකුර වටපිටාවේ තියෙනවා. සාමාන්‍ය දැන් ඔය මෙහෙ ඇටඹ ගස් එහෙම තියෙනවා. ඇටඹ ගහේ යට බැලුවොත් පාත්තියක් දාලා වගේ පැල සිය දහස් ගණනක් දකින්න පුළුවන්. එතකොට අර මහා ඇටඹ ගහ බිම වැටෙනකන් තමයි බලා ඉන්නේ. එයා ඉන්නකන් ඒ හෙවණේ හැදෙන්න හැකියාවක් නැහැ. හැබැයි ඔන්න බිම වැටුම ගමන් මොකද වෙන්නේ? යන්න වර්ධනය වෙලා යනවා. ඉතින් ඔන්න ඇටඹ කියන්නේ හොඳ జాතියක්. ඔය පැල හිටවන කට්ටියට එහෙම හොඳයි. අන්න ඇටඹ අන්න පර්ෆෙක්ට් විදියට හිටවලා තිනවා ගහක් යට. ආයි හොඳම විදියට පෝර දාලා හොඳම විදියට අංකුර පැල කළා. ස්පැලසිය ගණනක් එක යායට එකම ආකාරයෙන් හිටවලා තියෙනවා. කවුද මේ හිටවලා තියෙන්නේ? ඇටඹ ගහක් තමයි මේ පැල හිටවලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහේ ස්වභාවයක් වනයේක තියෙනවා. මේ විදියට එකක් නැසුව පමණින් ඒ අනතුර යන්නේ නැහැ. ඒ වෙනුවට ඒකට පුළුවන් ඒ වගේ සිය දහස් ගණනක් නැවත නැවත ඇති කරන්න. ඒ ශක්තිය, ඒ විභවය වන ලැහැබක වනයේක තියෙනවා. අන්න ඒ විභවය ගැන තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. එතකොට මේ විදිහට නිකන් ගහක් හතුරට හදාගත්තට ගහක් විනාශ කරපු පමණින් මේක වෙනස් කරන්න බෑ. නැවතත් අර සුපුරුදු ගමනේ යෙදෙනවා. මේ වනයෙන් තමයි නියම බය එන්නේ. අන්න ඒක සිඳින්න, ඒක නැති කරන්න, ඒක විනාශ කරන්න. ඒක විනාශ කළ මෙන්න මේ කෙලෙස් වනයෙන් මිදිච්ච පුද්ගලයෝ බවට පත්වෙන්න කියන ආරාධනාව තමයි බුදුරජාණන් වහන්සේ මේ සිද්ධ කරන්න. මේ විදිහට යම්කිසි ආකාරයක අර සිදුවීමත් ඉදිරියෙන් තියලා ප්‍රකාශ කරන්නේ ඒක තමයි. අනිතින් ඔය කියන කතාව අපි බලමු. දැන් මේ පිරිස පැවිදි වුණා. පැවිදි වුණාට මොකද? ඒගොල්ලන්ගේ වටිනාකම් වෙනස් වුණාද? වටිනාකම් වෙනස් වුණේ නැහැ. ඒ වෙනුවට අර සුපුරුදු පවුලේ පිරිස සමග තමයි කටයුතු කරේ. අර විදිහට ඒ ගෙවල් වලට තමයි පිණ්ඩපාත වැඩියේ. ඊට පස්සේ ලුණු ඇඹුලුත් අර පරණ පුරුදු විදිහට බලාපොරොත්තු වුණා. බලාපොරොත්තු වුණා. ඔය පැවිද්දන්ට ලුණු ඇඹුල් කියන එකේ තියෙනවා නිකන් අමුතු සම්බන්ධයක් තියෙනවා. සාමාන්‍යයෙන් ඔන්න ටික දවසක් පැවිදි වෙලා කල් ගෙවනකොට ලුණු ඇඹුල් වල ප්‍රශ්නයක් එනවා. ඒක බොහොම ප්‍රසිද්ධයි. අතීතේ ඉඳලා ඇවිල්ලා තියෙනවා. සමහර කෙනෙක් අන්න ලුණු ටිකක් අඟේ අඟක් හරක් අඟක දාගෙන ඉඳලා තියෙනවා. මංජුසාවක එපමණකට ලුණු ඇඹුල් ප්‍රශ්න පැවිද්දන්ට. ඉතින් ඒ විදිහේ ප්‍රශ්න බෝසතාණන් වහන්සේටත් අතීතේ ඇවිල්ලා තියෙනවා. මේ විදියට තාපස පැවිද්දෙක් විදියට කල් ගෙවන කාලේ අන්න කැලේ බොහෝ කාලයක් ඉඳලා අන්න ලුණු ඇඹුල් හොයාගෙන තමයි නගරෙට එන්නේ. ඉතින් ලුණු ඇඹුල් හොයාගෙන ආවොත් හම්බ වෙනවා. ඒක බය වෙන දෙයක් නැහැ. හොඳට හම්බ වෙනවා. අන්න ඉතින් රජතුමාම ආරාධනා කරනවා, එහෙනම් ඔබ වහන්සේ අපේ රජගෙදරට පිණ්ඩපාතේ වඩින්න හැමදාම රජ උයනේ වැඩ ඉන්න අපි ඔබ වහන්සේට පහසුව සලසන්න. මේ තාපසයට තමයි මේ කියන්නේ. ඉතින් මෙහෙම කිව්වාම මොකද කරන්නේ? ඉතින් හැමදාම රජගෙදරට පිණ්ඩපාතේ වඩිනවා. හවසට ගිහිල්ලා අර උයනට වෙලා විවේක ගන්නවා. ඔහොම කල් ගෙවනවා. කල්ගෙවල මොකද වෙන්නේ? දවසක රජතුමා නැති දවසක රජ බිසව උපස්ථාන කරන්න ගිහිල්ලා වැඩේ කොට උඩ යනවා. අන්න මෛතුන ධර්මයේ හැසිරෙනවා. ඉතින් අර 이르දීෙන් උඩින් ආපු තාපසයා ඊට පස්සේ පයින් තමයි නැවතත් උයනට යන්නේ. ඉතින් ඒ ගියාට මොකද? පව්වදත් ආපහු පයින්ම හරි කොහොම හරි එනවා. මොකද අර ලුණු ඇඹුල් වල තියෙන වටිනකම තමයි. ඉතින් ඕම ඕම ඉන්නකොට මේ රජාටත් ආරංචි වෙනවා, මොකක් හරි උටපටයක් තියෙනවා මෙතන කියලා. මොකද කරන්නේ? තාපසයව ගෙනලා අහනවා, ඇත්තද? එතකොට ඔන්න නැවතත් සිහි වෙනවා. අන්න මතක් වෙනවා තමුන්ගේ අභිප්‍රාය, මොන හේතුවක් නිසාද මේ පැවිද්දෙක් බවට පත් උනේ කියන අභිප්‍රාය. අර ගහ වෙනුවට වනේ මතක් වෙනවා. ඉතින් මතක් කළා කියන ඇත්ත කරා. ඊට පස්සේ රජතුමා අහනවා, ඇයි එහෙම මේ විදියට කෙලින් කිව්වේ? එතකොට කියන, මම සත්‍ය හොයාගෙන යන කෙනෙක්. ඒක නිසා මට බොරුවෙන් ඒක ලං කරගන්න බෑ. ඉතින් බෙල්ල ගහලා ගියත් කමන්නේ, කරා, ඇත්ත තමයි කියලා කියනවා. ඊට පස්සේ රජතුමා තමයි යම්කිසි විදියක අවවාදයක් කරන්නේ, ඔබට ගැළපෙන්නේ නෑ, මොකද ඔබ මීට වැඩිය එහා ගියපු පරමාර්ථයක් සහිතව ආපු කෙනෙක්. අන්න ඒක නිසා ඒ අදහස නැවත ඇති කරගන්න කිව්වහම ලුණු ඇඹුලුත් එපා, ආපහු මම මේ රාජධානි වලට එන්නේ නෑ, ලුණු ඇඹුල් හොයාගෙන ආපු එකෙන් තමයි මට මේ උනේ කියලා අන්න නැවතත් තමුන් ඉන්දිය දිහාවට ගියා කියලා සඳහන් වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට ලුණු ඇඹුල් තමයි ඉදිරිපත් වෙන්නේ. නමුත් එතනින් ඒ වැඩේ නතර වෙන්නේ නෑ, එතනින් කෙලවර වෙන්නේ නෑ. නැවතත් අර පරණ පුරුදු ස්වභාවයට ගිහිල්ලා තමයි නතර වෙන්නේ. ඉතින් අන්න මේ පිරිසත් ඒ විදිහේ දෙයක් තමයි කරගත්තේ. එතකොට පැවිදි වුණා. නමුත් අරගේ පරණ ගේ පුරුදු කට්ටියගේ ගෙවල් වලට තමයි පිණ්ඩපාතේ වැඩියේ. ඒ වැඩලත් මදි, ඒත් ලුණු ඇඹුල් මදි. ඊට පස්සේ අර නෝනට කියලා හොඳට හදාගෙන තමයි වැළඳුවේ. අන්තිමට මොකද උනේ? අන්න අමතක වුණා මොකද්ද මේ කරන්න ආවේ, මොකක් සඳහාද ආවේ කියලා. එතකොට අපි හිතමු දැන් එහෙනම් නෝනලාගේ දරුවාගේ ගෙවල් වලට පිණ්ඩපාතේ වඩින්නේ නැහැ. අර විදියට ලුණු ඇඹුල් හොයාගෙන යන්නේ නැහැ. ඒ විදියේ ස්වභාවිකින් ඉන්දියොත් අන්න හිතෙන්න පුළුවන්, අයියෝ බලන්නකෝ අපිට මේ කිසි අනුග්‍රහයක් කරන්නේ, අපිට මේ විදිහේ කිසි අනුකම්පාවක් නැහැ කියලා ඔය විදිහේ අදහසක් හැඟීමක් ඇති වෙන්න පුළුවන්. ඒක ඉතින් తాවකාලිකව ඇති වෙනවා, ඒක දෙයක් නැහැ. නමුත් ඉතින් ඊට වැඩිය ප්‍රශ්නයක්, ඊට වැඩිය දුරදිග ගිය හේතු කාරණා කීපයක් මේ තුල තියෙනවා. ඉතින් ඒ හේතු කාරණා ඉදිරියෙන් තියාගෙන අර පොඩි පොඩි හිත් අමනාප ඉතින් සිද්ධ වෙන්න පුළුවන්. කරන්න දෙයක් නැහැ. ඔයා දැන් වැඩියෝනේ අපේ අම්මා වුණත් ඉතින් නිතර නිතර කෝල් කරන්න. එතකොට අද වැඩිනේ කෝල් කරනවා වැඩිනේ කියලා කිව්වහම ඉතින් ඔන්න ඉතරි දෙනවා. මාසෙකට සැරයක් ගෙදර කෝල් එකක් ගත්තාම ඇති නේද කිව්වහම ඔන්න ඉතරි දෙනවා. ඉතින් හැමදාම කතා කරත් අම්බෝ කොච්චර කාලෙකින්ද කතා කරේ මාස ගානකට කලින් මම කියන ඉතින් නෑනේ මේ ළඟදිත් කතා කරා නේද? කතා කරලත් නෑ ළඟදී. ඉතින් පොඩ්ඩක් කියලා බලනවා ළඟදීත් කතා කරා නේද කියලා. ඔන්න පොඩ්ඩක් එතකොට නිකන් එහෙම වෙලා අර පස්සේ පොඩ්ඩක් අමතක වෙලා යනවා. ඊයක තමයි වැඩේ. ඉතින් ඒක නිසා අන්න අර වනය පිළිබඳ අදහස තියාගෙන ඉඳියොත් ගස් ඉතින් චෝදනා කරන්න පුළුවන්. අපි ගැන අවධානයක් නෑ, අපිට චාන්ස් එකක් නෑ, අපිට අපොයින්ට්මන්ට් එකක් නෑ කියලා වගේ අදහසක් ගස් වලින් එන්න පුළුවන්, චෝදනාවක් එන්න පුළුවන්. නමුත් ඉතින් බුදුරජාණන් වහන්සේගේ අවවාදේ තියෙන්නේ අන්න ඒක තමයි, වනය දිහා තමයි බලන්න ඕනේ. ගස් දිහා, ගස්වලට මුලා වෙන්න එපා, ගස්වලට අවධානය දෙන්න එපා. ඒ වෙනුවට ඊට වැඩිය එහා ගියපු ප්‍රශ්නයක් මෙතන තියෙනවා. ඊට වැඩිය ලොකු ගැඹුරට විහිදුණු මුල් මේක තුල තියෙනවා. අන්න ඒක නිසාම තමයි කියන්නේ මේ වනයෙන් තමයි නියම බය එන්නේ. ඒක දිහා බලන්න, අර ගස් දිහා බලමින් කල් ගෙවන්න එපා කියලා. ඉතින් මිලරේ එපා ඔන්න ඔය කියන කතාව වෙනස් විදිහක කියනවා. මොකද්ද කියනවා? මෙන්න මේ විදිහට ගලක් කෙනෙක්ට විසි කරොත්, අපි හිතමු සිංහෙක් දිහාවට ගලක් විසි කරනවා. එතකොට මේ සිංහයා බලනවා ගල ආපු දිහා. සිංහයා බලන්නේ ගල ආපු දිහා. අන්න එතකොට සිංහෙක්ට දෙවරක් කෙනෙක් ගලක් විසි කරන එකක් නෑ කවදාවත්. දෙවරක් විසි කරන්න අවස්ථාවක් හම්බ වෙන්නේ නැහැ. මොකද හේතුව සිංහයා බලන්නේ ගල දිහා නෙමෙයි, ගල ආපු දිහා. හැබැයි බල්ලෙට කොච්චර ගල් ගැහුවත් මූ කරන්නේ මොකද? ගල පස්සේ ලෝගන ගිහිල්ලා අර ගල විකලා ඒකෙන් පලිගන්න හදනවා. අන්න කටත් තුවාල කරගෙන වෙහෙසටපත් වෙලා නතර වෙනවා. බල්ලෙට කොච්චර ගල් ගැහුවත් ඌ අර මූල හේතුවට, මුල් කාරණාවට එළඹෙනව අඩුයි කියලා ඔන්න මිලරේ පගේ අර ලස්සන ලස්සන අදහස් කෝට්ස් අතරේ තියෙන එකක්. මෙන්න සිංහයට දෙවරක් කවුරුත් ගලක් ගහන්න හම්බු වෙන්නේ නැහැ, අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මොකද ඌ වෙනව සෝස් එකට, ඌ වෙනව ගල ගහපු එක හොයාගෙන. හැබැයි බල්ලෙක්ට ඔන තරමකට ගල් ගහන්න පුළුවන් කියලා ඔන්න ওই කියන අදහසම තමයි වෙනස් විදිහක කාව්‍යමය විදිහක මිල රේපා ඉදිරිපත් කරනවා. ඉතින් මේ තැනත්තත් එන්නේ විදිහේ අමුතු පැවිද්දක් කරපු කෙනෙක්. තමුන් මේ සමාජයකින් ගිහි සමාජයක ඉඳලා, ඒ සමාජෙ නොයෙකුත් වැඩ කටයුතු කරගෙන ඉඳලා, සමහර විට අපරාධ වගේ දේවල් කරමින් ඉඳලා වනගත වෙච්ච කෙනෙක්. අන්න සමහර විට මේ වනයෙන් එන බිය දකින්න නැති, මේ ගස්වලින් නෙමෙයි ඇත්ත බිය එන්නේ කියන එක දකින්න නැති, ඒ දැකලා ගිහිල්ලා අන්න බොහොම රසවත් කාව්‍ය වගේ දේවල් ඉදිරිපත් කරනවා. මෙන්න මේ ධර්ම මාර්ගය පෙන්නුම් කරන්න. එතකොට මෙන්න මේ කියන කතාව හා ගැලපෙන මේ ඉන්දියා හාමුදුරු ටිකගේ අතීත සිදුවීමකුත් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා. එතකොට එතන සඳහන් වෙන්නේ මේ කාක ජාතකය කියලා අතීත ජාතක කතාවක ඉදිරිපත් කරා කියලා සඳහන් වෙනවා. මේ පිරිස ඉලක්ක කළාම කියනවා මහණෙනි මේ මේගොල්ලෝ මේ අද විතරක් නෙමෙයි, ඉස්සරත් ඔය විදිහ ගොන් වැඩක් කරලා තියෙනවා, ඉස්සරත් ඔය විදිහට තමයි කටයුතු කරේ කියලා ඔන්න අතීත කතාවක් කියනවා. එතකොට ඒ අවස්ථාවේ සඳහන් වෙන්නේ ඒ බෝසතාණන් වහන්සේ යම්කිසි මුහුදු එරලා කාශ්‍රේ සමුද්‍ර දේවතාවෙක් විදිහට කටයුතු කරා. ඒ කටයුතු කරනකොට එතන මිනිස්සු පූජාවල් තියෙනවා, බලි පූජාවල් තියෙනවා මේ සමුද්‍ර දේවතාවට. එතකොට ආහාර, මස් මාංශ, ඒ වගේම මත්ද්‍රව්‍ය වගේ දේවල් ගෙනහල්ලා තියෙනවා මේ දේවතාවට පූජාවක් විදිහට. ඉතින් එතකොට මේ පූජාව කන්න පුරුදු වෙච්ච කපුටෝ රෑනකුත් ඉන්දියාවේ තන කියලා මේ දේවතාව සඳහන්, මේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඒ අතීතේ බෝධිසත්ව කාලේ වෙච්ච සිදුවීම. ඉතින් කියනවා දැන් අර බලිබිලි කාලා ජීවත් වෙන කපුට රෑනකුත් ඉන්දියා. ඒ කපුටනුත් හොඳට මොකද කරන්නේ? අර ආහාර මස් මාළු කාලා අර මේ මත්ද්‍රව්‍ය පානය කරලා වෙරි වෙලා හොඳ ජොලියේ පිරිසක් එක්ක එකතු වෙලා එහෙම මෙහෙ කැරකි කැරකි මේ විදියට ඉන්න කපුට රෑනකුත් ඉන්දියා. ඒ කපුටු රෑන අතර කපුටෙකුයි කපුටියෙකුයි ඉන්දියා මේ දෙන්නා හා සමාන. ඉතින් කියනවා ඉතින් මොකද වුණේ අන්න දවසක් කාලා බීලා ජොලි කරලා අර බීච් එකේ නාන්න ගිහිල්ලා අන්තිමට මොකද වුණේ කපුටිව මුහුදට ගහගෙන ගියා කියලා සඳහන් වෙනවා. එහෙම ගහගෙන ගියාම අනිත් පිරිස මොකද කරන්නේ අයියෝ අපේ මේ සහෝදරයාගේ නෝනා මුහුදට ගහගෙන ගියා කියලා අර කපුටත් එක්ක එකතු වෙලා හඬමින් නැලපෙමින් අන්න මුහුදෙහිින්න හොටෙන් වතුර අරගෙන ගිහිල්ලා මුහුදෙහිින්න දඟලනවා. ඉතින් එහෙම දඟල දඟල ඉන්නකොට වෙහෙසටපත් වෙලා ඉන්නකොට අර වතුර ගිරිලා මේ පිරිසත් මැරෙන්න එනකොට අන්න මොකද කරේ මේ සමුද්‍ර දේවතාවා අන්න බිය දනවන ස්වභාවයක් මවාගෙන ඇවිල්ලා බියකරු ස්වභාවයක් මවාගෙන ඇවිල්ලා මේ කපුට රෑනේ ලෝල දැම්මා කියලා අන්න අතීත පුවතකුත් සඳහන් කරනවා. ඒත් ඔය සෙට් එකමයි කියලත් කියනවා බුදුරජාණන් වහන්සේ. අන්න එතකොට කාක ජාතකේ එතකොට මේ කපුට එක්කලා කපුට වෙලා ඉඳලත් මේ විදිහේ දෙයක් සිද්ධ කරා කියලා සඳහන් වෙනවා. ඉතින් ඔය මේ කපුට කියන්නේ ඉතින් මේ රටේ බොහොම ප්‍රසිද්ධ පක්ෂියෙක් නේද? මේ දවස්වල ජාතික පක්ෂියා කරන්න පුළුවන් තරමට පාරක වැස්සත් කොහේ ගියත් කපුටු සද්දේ තමයි අහන්න තියෙන්නේ. අන්න ඒ විදිහේ වටපිටාවක් තියෙනවා. ඉතින් ඒ වගේ වෙච්ච සිදුවීමක් තමයි මේ කියන්නේ. එතකොට බලන්න මේ ගැලපිලා එන පිරිස් මේ වටපිටාවට ගැලපෙන කට්ටිය කොච්චර ඉතිහාසයක් සහිත කට්ටියද කියලා පොඩ්ඩක් විමසලා බලන්න පුළුවන්. මේවා මේ නිකාම මේ අහඹු සිදුවීම් නෙමෙයි. ඒ අහඹු සිදුවීම් වගේ ඒවා මෙහෙ මේ ලෝකේ නැහැ. ඒ වෙනුවට ඔයා තියෙන හිස්ටරි එකක්. හිස්ටරි එක අපිට නොපෙනෙන්න පුළුවන්. නමුත් ඒ නැඹුරුතා සහිතව තමයි කවුරු කවුරුත් ගැලපිලා එන්නේ. ඉතින් ඒ වගේ වටපිටාවක අපිට ඉතින් ගැලපිලා එන කට්ටියත් මේ 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 වගේ දන්න හඳුනන කට්ටිය තමයි. ඒ දැන ඇඳුනුම්කන් තියනවා නොපෙනුනාට. ඒ නිසාම තමයි ඔය වගේ අමුතු සම්බන්ධතා අමුතු විදියට කතා බහෙන් දැක්කු පමණින් මේ විදිහේ යම් කිසි විදිහක කනෙක්ෂන් එකක් ඇති වෙන්නේ. එතකොට නෝනා මහත්තයා වේවා අන දැක්ක පමණින් යම් කිසි විදිහක කනෙක්ෂන් එකක් ඇති වෙනවා. දුටු පමණින් අන්න ආලෙන් බැඳෙනවා. එතකොට මොකද්ද මේ වෙන්නේ? අන්න එකිනෙකාගේ කර්මය ඒගොල්ලෝ සම්පූර්ණ කරනවා. හරියට නිකන් අර පොල් ගෙඩියක් දෙකට පැලුවාම අර බෑ දෙක වගේ අර පොඩ්ඩක් කරකවුවාම ටකස් ගාලා වැටිලා ඇතුළට ෆිට් වෙනවා. නැවතත් පොල් ගෙඩියක ස්වරූපේ දනවනවා. මුලදී නම් තේරෙන්නේ නැහැ කර්මය සම්පූර්ණ කරනවා කියලා. අවුරුදු කීපයක් යනකොට තේරෙනවා අන්න කර්මය සම්පූර්ණ කිරීමක් තමයි වෙන්නේ. එකිනෙකා තම තමුන්ගේ අවශ්‍යතාවය සම්පූර්ණ කරලා දෙනවා. ඒ තියෙන අඩුපාඩු ටික ලුණු ඇඹුල් ටික සම්පූර්ණ කරලා දෙනවා. ඉතින් ඔක තමයි තියෙන ස්වභාවය. එතකොට මේ වගේ ඉතිහාස වලින් තමයි එන්නේ එක එක්කෙනා. එතකොට ඉතින් අපිටත් හිතා ගන්න පුළුවන් අපිත් ඉතින් කපුට වෙලා ඔය විදිහේ ඉන්දියද දන්නේ නැහැ. ඒ විදිහේ අවස්ථාවලුත් පහු කරගෙන එන්නේ නැති කියලා ඉතින් පොඩ්ඩක් අදහසක් දැක ගන්න පුළුවන්. අපිටත් ඉතින් ඔය ලුණු ඇඹුල් එහෙම හොයාගෙන යන කට්ටිය දිහා බලන්න පුළුවන් බැල්මත් තමයි ආ මමත් ඒ විදිහට කපුටෙක් වෙලා ඉන්නේ නැති මෙයත් ඉන්නේ නැති කියලා හිතා ගන්න පුළුවන් විදිහේ ස්වභාව තමයි තියෙන්නේ. ඉතින් ඒ වගේ වටපිටාවක් ඒ වගේ අතීතයක් තිවිද්දී තමයි අපි මේ විදිහේ නිවනක් පිළිබඳ පරීක්ෂණයක යෙදිලා ඉන්නේ. ඉතින් තම තමුන්ගේ තියෙන ඇබ්බැහි වලට තම තමුන්ගේ තියෙන නොයෙකුත් අඩුපාඩු වලට බොහෝ විට තමුන්ට තමුන් අනුකම්පා කරන්න ඕනේ. මොකද හේතුව මේවායි තියෙන හිස්ටරි එකක්. මේවායි තියෙන ලොකු ඉතිහාසයක්. ඔය අඩුපාඩු ඒ ප්‍රශ්න ගැටලු ඒ විඳින්න වෙච්ච දුක් ගැහැට ඔවා නිකම්ම මතුවෙලා එන ඒවා නෙමේ. අහඹු ලෙස මතුවෙලා එන ඒවා නෙමේ. ඒ වෙනුවට ඊට වැඩිය ලොකු හිස්ටරි එකක් ඉතිහාසයක් තියෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවල තම තමුන්ට යම්කිසි විදිහක අනුකම්පාවක් ඇත්තටම ඇති කරගත යුතුයි. තමුන් කෙරෙහි අනුකම්පාවක් ඇති කරගත යුතුයි. දැන් ගොඩ දෙනෙට බාහිර ලෝකයට නම් හරියට අනුකම්පා කරන්න පුළුවන්. බාහිර ලෝකයට ගොඩාක් අනුකම්පාව දක්වන්න කැමැත්තකුත් තියෙනවා අපි තුල. නමුත් තමුන් තමුන්ට අනුකම්පා කරනවාද කියලා බැලුවොත් නිකං උඩින් පල්ලෙෙන් බැලුවොත් එහෙම තියෙනවා මම මං වෙනුවෙන් තමයි මේ වැඩ කරන්නේ බලන්න මං එක් රැස් කරගත්ත දේවල් කියලා. ඔය කිව්වට මොකද ඇත්තටම ගොඩ දෙනෙක් තම තමුන්ට ද්වේෂ කරන ස්වභාවයක් තමයි තියෙන්නේ. ඒ ද්වේෂෙම තමයි අන්න මොනවා හරි සිදුවීමක් වුණොත් ඒක අමතක කරන්න බෑ. ඉතින් නැවත කසපහර කනවා වගේ නැවත 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 ඒ සිදුවීම් වලට දුක් වේදනා ඇති කරගන්නවා. තමුන්ට තමුන් සාප කරනවා. තමුන්ට තමුන් දුක් දෙනවා. මොකද හේතුව මේ තැනැත්තා හිතනවා මේ අතීතේ කරපු වැරදි වෙන්න පුළුවන්, අතීතයේ වෙච්ච සිදුවීම් වෙන්න පුළුවන්. මම මහා කාලකන්නියෙක්, මම මහා වාසනාවන්තයෙක්. ඒක නිසා මම මේවට දඬුවම් මිදිය යුතුයි. ඒක මේ නිකන් උඩින් එන හිතිවිල්ලකුත් නෙමෙයි. ඒ වෙනුවට මොහොම මුල් බැසගත්ත අදහසක් තියෙනවා. මම මේ විදියට දඬුවම් විඳිය යුතු තැනැත්තෙක්. මම මේ විදියට දුක් ගත යුතු, දුක් විඳිය යුතු තැනැත්තෙක් කියලා අන තමුන්ට තමුන් ද්වේෂ කිරීමක් තියෙන්න පුළුවන්. එනේ ද්වේෂය තුලින් මොකද වෙන්නේ? නැවත නැවත වද වේදනා විඳිනවා. නැවත නැවත අර විදියට තමුන්ටම දොස් පවර ගන්නවා. නැවත නැවත වැඩක් නැති දේවල් සියල්ලම කරේ පටවගෙන අන තමුන්ගේ විවේකය අමතක කරලා දානවා. මේ කයට විවේකයක් දෙන්න ඕනේ, හුස්මක් ගන්න ඕනේ. ඒ විදිහේ දෙයක් අමතක කරලා දානවා. මොකද අර තම තමුන්ට තියෙන ද්වේෂේ ඕක විඳින්නෙත් බොහොම කැමැත්තෙන්. ඔය අත්ති කියලා මතානියෝගි කියනකොට මේක මේ දුකෙන් දුක තමයි. හැබැයි හිත තුල කැමැත්තක් තියෙනවා විඳින්. බොක්කෙන් තමයි විඳින්නේ. අර විදිහේ දුකක්, ශරීරයට දුක් දීමක්, තමුන්ට දුක් දීමක් කරනවා, නැවත නැවත කරනවා. හැබැයි ඒකට කැමැත්තක් තියෙනවා. ඒක හොඳට හිතට අලලා බදාගෙන තියෙනවා. අන්න ඒ කැමැත්ත ඔස්සේ මොකද වෙන්නේ? තමුන්ට වද වේදනා දෙනවා. තමුන්ට දුක් දෙනවා. දවස පුරාවට නොයෙකුත් වැඩ රාජකාරි දහසක් පටවගෙන එකක්වත් කරගන්න බැරි තරමට, හුස්මක්වත් ගන්න බැරි තරමට, ආහාර ටිකක්වත් ගන්න වෙලාවක් නැති තරමට, නා ගන්නවත් වෙලාවක් නැති තරමට අන්න පටරෝගන තියෙනවා. මේ බොහොම සමාජ හිතකාමී වැඩ තමයි. අන්න මොකද වෙන්නේ? තමුන්ට අනුකම්පාවක් නැහැ. මුළු ලෝකෙටම අනුකම්පාව පැතිරෙව්වත්, මුළු සමාජයටම අනුකම්පාව පැතිරෙව්වත්, ඒක ගොඩ දෙනෙක් තුල තියෙන එකක්. බොහොම පහසුයි දකින්න පුළුවන්. අන්න තියෙනවා. එහෙම නැති වුණ ගමන් ඔන්න අනි වෙන කෙනෙක්ට චෝදනා නගනවා. අපෝ කිසිම වෙන කෙනෙක් ගැන හිතන්නේවත් නැහැ. හරිම සෙල්ෆිෂ් කියලා ඔන්න ඉදී ওই විදිහේ චෝදනාවකුත් එන්න පුළුවන්. අන්න මොකද්ද ස්වභාවේ? අර වටපිටාවට වෙහෙස දරමින්, වටපිටාවට සහයෝගය කරමින් කල්ගත කරන්න, වෙහෙසෙන්න උත්සාහ ගන්න කට්ටිය. ඉතින් ඒ වගේ ලෝකෙක අන්න තමුන් කෙරෙහි අනුකම්පාවක් තියෙනවා නම් ඒ තැනැත්තා මේවා පොඩ්ඩක් පැත්තක තියලා මම මගේ ශරීර සෞඛ්‍ය ගැන හිතන්න ඕනේ, මම මගේ මානසික සෞඛ්‍ය ගැන හිතන්න ඕනේ, මම මගේ විවේකය ගැන හිතන්න ඕනේ කියන ස්වභාවේ මතුවලා ඉන්න පුළුවන්. එතකොට බෑ, මට කරන්න බෑ කියන එකත් සෙල්ෆ් කෙයා තමයි. ඒ බෑ කියන වචනේ තුල, නෝ කියන වචනේ තුල තියෙනවා ලොකු වටිනා ගැඹුරු තමුන්ට දක්වන අනුකම්පාවක්. ඒ සුදුසු වෙලාවේදී බෑ, මට බාරගන්න බෑ, මේ වෙලාවේ මට කරන්න බෑ, ඔය ඉල්ලීම මට ප්‍රතික්ෂේප කරන්න වෙනවා කියන හැකියාව, ඒ ස්වභාවය අන්න සෙල්ෆ් කෙයා. තමුන්ට දක්වන අනුකම්පාවක්, තමුන්ට දක්වන පහසුවක්. ඒ පහසුව නැත්තං හැමදේටම යස් මෑන් කෙනෙක් වෙලා මොකද වෙන්නේ අන්තිමට? කොහේ කැලෑවක ගිහිලා නතර වෙයිද දන්නේ? මොන විදියේ වෙහෙසක් ලං කරගෙන නතර වෙයිද දන්නේ? යස් මෑන් කියලා කියන්නේ හැම දේටම යස් කියනවා. හරි, මොන හරි ඉල්ලුවත් දෙන්න කියලා ඔන්න විදියට බාර ගන්නවා. බාරගෙන අන්තිමට බැලුවොත් මේ ලෝකෙක කරලා ඉවර කරන්න පුළුවන් වැඩ නෙමෙයි බාරගෙන තියෙන්නේ. අන්තිමට දවස පුරාවට වෙහෙසිලා ඇඳට වැටුණත් ඒත් විවේකයක් නෑ, ඒත් සතුටක් නෑ. මොකද හේතුව තව තියෙනවා දස දහස් ගණනක් වැඩ අහවර කරන්න. එතකොට තමුන්ට තමුන් අනුකම්පා වෙනවා කියන එක හරිම අමාරුයි, හරිම දුර්ලභ දෙයක්. මම පහුගිය දවසක කෙනෙක්ගෙන් ඇහුවා, තමුන්ට අනුකම්පා වෙන වැඩක් කරාද? අද දවසට මොකක්ද එහෙම වැඩක් පොඩි වැඩක් හරි කරාද? එතකොට කෙනෙක් කියනවා මම අද මේ විදිහේ හෙල්ති ආහාරයක් ගත්තා. ඇඟට ගුණ හොඳ ආහාරයක් ගත්තා. ඒක මට මං ගැන දක්වපු අනුකම්පාවක්. මම සාමාන්‍ය ආහාර වෙලත් සමහර විට මග අරගන්නවා. නමුත් මම අද හරිම වෙලාවට ගිහිල්ලා මේ විදිහට ඇඟට හොඳ ආහාර වේලක් හොඳට විවේකෙන් අරගත්තා. අන්න මම මට අනුකම්පා කරපු විදිහ අද දවසේ. තව කෙනෙක් කියනවා මම හොඳට නාලා කොණ්ඩේ වේලෙනකම් පැය භාගයක් විතර හොඳට එලි මහනක වෙලා විවේකෙන් කල්ගත කරා. අන්න මම මට අනුකම්පාවෙන් කරපු වැඩේ අද. තව කෙනෙක් කියනවා මම හොඳට ස්වභාවිකව ඇහැරෙනකම් බෙල් ඔක්කොම ඕෆ් කරලා බුදිය ගත්තා. අන්න මට මම අනුකම්පාවෙන්න කරපු වැඩක් තමයි ඒක. ඔය දේවල් වල තියෙන අමුතු අර්ථයක්. අන්න හැමදාම බෙල් වලට ඇහැරිලා ඇහැරිලා තියෙනවා නින්දේ ඇරියස් තියෙනවා බර ගානක් සමහර විට පැය. අන්න ස්වභාවිකව ඇහැරෙනකම් නිදිය ගත්තොත් අන්න ඒකත් තමුන්ට දමුන් දක්වන අනුකම්පාවක්. මොකද ඔය වලිගෙවි කාගෙන දඟලනකොට අන්න මොකද වෙන්නේ නින්ද වගේ දේවල් බොහොම පහසුවෙන් මැගරිලා යන්න පුළුවන්. ඉතින් ඒ වගේ වටපිටාවක් තුල අපි කොහොමද අපිට පහසුවක් හදාගන්නේ කියන පරීක්ෂණයක් අපි තුල තියෙනවා. ඒකට සඳහා වැදගත්ම වචනයක් තමයි අර බැරි දේවල් වලට බෑකීම. පුළුවන් දේ බාර ගන්න, බාරගත්තොත් කරන්න, හරියට කරන්න, නිවැරදිව කරන්න. හැබැයි බැරි වෙලාවේදී බෑයි කියලා කියන්න පුළුවන් ශක්තියක් තියෙනවා නම්, ඒ සඳහා කොන්දක් තියෙනවා නම් ඒකත් බොහොම වටිනවා. අන්න ඒ වගේ තමුන්ට තමුන් පහසුවක් අනුකම්පාවක් ඇති කරගන්න. එතකොට මෙන්න මේ විදිහේ යම්කිසි ප්‍රතිපදාවක් තුලින් අපිට පුළුවනි බුදුරජාණන් වහන්සේ කියන විදිහට මෙන්න මේ ගස්වලට අවධානය දෙන්නේ නැතුව වනය සිඳින ප්‍රතිපදාවක් ගැන තමයි මේ කියන්නේ. එහෙම නැත්නම් අර විදිහේ මිලරේපා කියන විදිහට බල්ලෙක් වගේ අර ගහපු ගල පිටිපස්සේ යන්නේ නැතුව සිංහෙක් වගේ ගල ආපු දිහා පිළිබඳ අවධානයක් යොමු කරන ප්‍රතිපදාවක් තමයි මේ කියන්නේ. එතකොට ඒ සඳහා අවශ්‍යම දෙයක් තමයි අපි මේ පුහුණු කරන පිරිසක් විදිහට මෙතන එකතු වෙලා ඉන්නේ. මොකද තමුන් තමුන් ගැන අවධානයක් ඇති කරනවා. තමුන් තමුන් ගැන සිහියක් පිහිටවගෙන කටයුතු කරනවා. ඒ සිහිය තුලින් අපිට දකින්න පුළුවන් අන්න මොනවද ගස්, මොනවද වනය විදිහට නිරූපණය වෙන්නේ. එතකොට ඔය තදියන් වෙලා එන හිතවිලි, ෂණිකව කළ යුතුයි කියලා එන හිතවිලි, ඔවා ගොඩක් වෙලාවට අර ගහ සිඳිනවා වගේ වැඩ කටයුතු. එහෙම නැත්නම් අර ගහපු ගල පිටිපස්සෙන් එලවගෙන යනවා වගේ වැඩ කටයුතු. නමුත් ඒක පිටිපස්සේ තියෙනවා මහා වනයක්. අන්නේ සිංහයෙක්ගේ බැල්මකට ඒ වනේ අහුවෙන්න පුළුවන්. එතකොට ඉතින් ඒ සඳහා අපි කියනවා අන්න මේ සිහියක් පුරුදු කරන්න. නැවත නැවත කරන්න. ඇවිදින ගමන්, වාඩි වෙලා ඉන්න ගමන්, දවසට යම් කිසි වෙලාවක් සිහියෙන් ඉන්න උත්සාහ කරන්න. ඊට පස්සේ ඒ සිහිය එදිනෙදා ජීවිතයට අරගෙන යන්න, ටික ටික නැවත නැවත මතක් කරගන්න කියලා. ඒ විදිහේ හැඟීමක් අපි ප්‍රකාශ කරනවා. ඉතින් ඒ සඳහා අවශ්‍ය දෙයක් තමයි අන්න අර ඇවිදින ගමන්, වාඩි වෙලා ඉන්න ගමන් සිහියක්, ෆෝමල් මෙඩිටේෂන් කියලා කියන්නේ. ඒ විදිහට පුරුදු කිරීම අවශ්‍යයි. එහෙම නැත්නම් මොකද වෙන්නේ? අර එදිනෙදා ජීවිතේ කුණාටු සැර වැඩි. ඒ සැරට සිහිය තියා මොකක්වත් හිටින්නේ නැහැ. ඒ සඳහා යම්කිසි විදියක සපෝට් එකක් දෙන්න ඕනේ. එදීම ලේසි නැහැ. ඒක සඳහා යම්කිසි ආයෝජනයක් කරන්න ඕනේ. ඉතින් අපි කියන්නේ වැඩි හිටියට නම් අඩුම ගානේ දවසට විනාඩි 40ක් ඇවිදින්න. ඒ දවසට විනාඩි 40 ඇවිදීම තුල තමුන්ට යම්කිසි විදියක ව්‍යායාමිකුත් වෙනවා. නිකන් සාමාන්‍ය වේගෙට පොඩ්ඩක් වැඩි වේගෙන් ඇවිද්දර කමක් නැහැ. ටික වේගෙන් වගේ ඇවිදිනවා, වැඩි වේගකින් ඇවිදිනවා. විනාඩි 40ක් දවසට ඇවිද්දොත් අන්න අලුතෙන් කට්ටිය පරීක්ෂා කරලා කියනවා ඒ ව්‍යායාමෙත් ඇති ඔබගේ ශරීර සෞඛ්‍ය පවත්තන්න. සක්මන නැති වුණ ගමන් අන්න ශරීරෙ ලෙඩ වෙනවා තේරෙනවා. විනාඩි 40ක්වත් අඩුම ගානේ දවසකට සක්මන් කරන්න පුළුවන් නම් ටිකක් සාමාන්‍ය ස්වභාවය කම්මැලි කමට නම් සක්මන් කරන එකක් ගැන නෙමෙයි මේ ව්‍යායාම පැත්තේදී කියන්නේ. අපිට ඉතින් 100ට බාධාවක් නැහැ සක්මනේ එච්චර වේගේ. ඒ ටිකක් වැඩි වේගකින් ඇවිද්දොත් ටිකක් යම් කිසි විදියක ජවයකින් ඇවිද්දොත් ඒ ඇවිදීම විනාඩි 40ක් කරන එක ප්‍රමාණවත් කියලා කියනවා තමුන්ගේ ශරීරයේ ව්‍යායාමත් සඳහා. ඒතකොට ඒ විදිහේ සක්මනක් කරන්න පුළුවන් විනාඩි 40ක්. ඊට පස්සේ ඒ විනාඩි 40ක්වත් වාඩි වෙලා ඉන්න පුළුවන්ද? ඇස් දෙක පාවි පියාගෙන විවේකීව වාඩි වෙලා සිහියෙන්. නිකම් මේ ඇවිදින වාඩි වෙලා ඉන්නව නෙමෙයි සිහියෙන්. සිහිය තමයි පුරුදු කරන්නේ. ඒ විදිහට පුළුවන් නම් අන්න මොකද වෙන්නේ? ඒක තුලින් තමයි මෙන්න මේ වනය සිඳින ප්‍රතිපදාව ගැළපිලා ඉන්නේ. එහෙම නැත්නම් හැමදාම කොච්චර කරත් ගස් තමයි ඉතින් මතුවෙන්නේ ඈ. ගස් වලින් එහාට වැල්මක් බලන්න හරි අමාරුයි. නැවත නැවත ගස්ම ඉදිරිපත් වෙනවා. නැවත නැවත ඒවට මුලා වෙනවා. එන ප්‍රශ්නේ නෙමෙයි ඉවෙන එකකට උත්තර දීලා යනවා. අනේ මන්දනේ මට නම් පුදුම හිනාවක් යන්නේ. දැන් එක ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්නේ කෙරෝලෙන් කොහෙන් හරි කොනක් අල්ල ගන්නවා. අල්ලගෙන තමුන්ට කියන්න ඕනේ මොකක් හරි පචයක් කියනවා. අන්තිමට දැන් ඇහුවේ මොකද්ද? දැන් ඔයා කිව්වේ මොකද්ද? කියලා කල්පනා කරොත් අන්න සම්පූර්ණ පරස්පරයි. මොකද මේ මේ අන්න ගස් තමයි පේන්නේ. ගස් තමයි පේන්නේ අන්තිමට ආපු ප්‍රශ්නෙට නෙමෙයි උත්තර දීලා තියෙන්නේ. ඉතින් ඔය හරි හොඳයි දේශපාලන වේදිකාව වලට එහෙම හරි හොඳයි. කට්ටියත් කට ඇරගෙන බලාගෙන ඉඳලා කියනවා අම්මෝ පුදුම කතාවක් නේ කරේ. හරිම නිකන් ප්‍රඥාවන්තයි නේ. කියලා සඳහන් කරනවා. අගය කරනවා වටිනකම් දෙනවා. හැබැයි ඇහුවේ මොකද්ද කිව්වේ මොකද්ද කියලා කල්පනා කරොත් ආ එහෙම වුණාද? එහෙම ප්‍රශ්නයක් තියුණාද? කියලත් අහන්න පුළුවන් එපමණකට ගහ ලොකු වෙලා. එපමණකට ගහ ලොකු වෙලා. ඉතින් අර විදිහේ විමසීමක් කරන්න නිතර නිතර මොකද්ද මේ සිදුවීම මොකද්ද මේ වුනේ කියන විමසීම. එන්නේ ඒක මේ తాවකාලිකව ඉදිරිපත් වෙන දේවල් ඉක්මවා බැලීමක්. එදිනෙදා ජීවිතේ අර හම්බ වෙන ගල් මුල් ඉක්මවා බැලීමක්. ඒ ඉක්මවා බැලීම තමයි අපි මේ ඇති කර ගන්න හදන්නේ සිහිය තුලින්. සිහිය පුරුදු කරනකොට නැවත නැවත අපිට පේනවා මොකද්ද අන්න අර తాවකාලික දේවල් ඇවිල්ලා වහා හෙලා ගන්නවා. ඔන්න හිතවිල්ලක් එනවා නැකිරලා යන්. අම්මෝ අර වැඩක් පරද මතක් වුණානි කියලා. ඔන්න මොකද කරන්නේ නැකිරලා යනවා. පස්සේ දවසකට දෙකකට පස්සේ හරි කල්පනා වෙන්න පුළුවන් යකෝ මං අරකට අහු වුණානි. අන්න මං S2 ඇරලා නැකිරලා ගියානි. එහෙම නැත්නම් වෙන මොකක් හරි සැලසුමක් මතක් වෙනවා. ඉතින් ඒ සැලසුම් කර කර වාඩි වෙලා ඉන්නවා. බලනකොට විනාඩි 40ම කරලා තින්නේ සැලසුම් කිරීමක්. ඔන්න ඔය විදිහට නැවත නැවත අපිට ශක්තියක් දිනු කරගන්න අවස්ථාවක් ලැබෙනවා. මෙන්න මේ ගස් ඉදිරිපත් වෙනකොට ගස් හරහා කැලේ දිහා බලන ස්වභාවයක්. ගස් හරහා බලමින් නැවත නැවත මෙන්න මේ කැලේ අඳුන ගන්න. දරන උත්සාහයක් තමයි ඔය සිහිය කියන්නේ. ඉතින් ඒ සඳහා අනිවාර්යයෙන්ම ෆෝමල් මෙඩිටේෂන් විදිහට මේ දේට අනුග්‍රහ කරන්න ඕනේ. එහෙම නැත්නම් ඉතින් හරි අමාරුයි මේක ගොඩ දාන්න. ඒකට අර පහුගිය දවසක අන්න හොඳ උපමාවක් දෙනවා. මොකද්ද මේ කෙලින්ම බහැලා මැරතන් එකක් දිවුවොත් මොකද වෙන්නේ? අන්න මගදී හાર્ට් ඇටැක් එකක් හැදලා මැරලා වැටෙනවා. ඒක තමයි ස්වභාවය. ඒ වෙනුවට මැරතන් එකක් දුවන නම් ඒකට ඇඟ හදාගෙන තියෙන්න ඕනේ. ඇඟ හදන නම් ජිම් එකකට වගේ ගිහිලා තියෙන්න ඕනේ. කලින් ටික ටික පුරුදු කරලා තියෙන්න ඕනේ. ඒ ව්‍යායාම කරපු ඒ පුහුණු කරපු ඇඟෙන් තමයි මැරතන් එකක් දුවන්න පුළුවන් වෙන්නේ. ඒ වගේ දෙයක් ඔය ෆෝමල් මෙඩිටේෂන් කියන්නේ වෝකින් සිටින් දෙකෙන් සපෝට් කරන්න ඕනේ. එහෙම නැත්නම් කට්ටිය මොකද කරන්නේ? ඔන්න දැන් එහෙනම් අපි සතිමත් වෙමු කියලා ඔන්න දැන් අර දැන් මොහොතක් විතර අරගෙන දැන් ඔන්න අපි සිහියෙන් කියලා අර සම්පුරුදු විදිහට වැඩේ කරගෙන යනවා. කියනවනේ දැන් අපි සතිමත් වෙලා තමයි මේක කරේ කියලා. ඒ මේ මේ විකාර සතියක් ඔයි කියන්නේ. එහෙම සතියක් ගැන නෙමෙයි අපි මේ කියන්නේ. මේ වෙනුවට මේ ස්වභාවිකව පිහිටි සතියක් ගැන කියන්නේ. අරක මොකද්ද කරන්නේ? සතිමත් වෙමු කියලා නිකන් අනවුන්ස් කළා. අර සුපුරුදු මුලාවේ තමයි ඔය වැඩ කටයුතු කරන්නේ. ඔය නිකන් ඔය කියන්නේ අර නිකන් අර බටීර ලෝකේ කට්ටිය සමහර කෙනෙක් ඇවිල්ලා කියනවා බටීර ලෝකෙත් ඉන්නවා හරියට කියන කට්ටිය. සමහර කෙනෙක් ඇවිල්ලා කියනවා ඔන්න දැන් අපි සතිමත් ඈ දැන් ඔන්න අහගෙන ඉන්න මං කියන දේ කියලා. ඒ වචන ටික විතරයි සතිමත්. එතනින් එහාට ආපහු ගේ කට්ටියයි ඉන්නේ ගෙදර ඒවා කල්පනා කර කර. එහෙම සිහියක් නෙමෙයි. ඒ වෙනුවට මේ ස්වභාවිකව මේ වර්තමාන මොහොතට මේ හිත එන විදියට සිහියක් පුරුදු කරන්න ඕනේ. ඒක පුරුදු කරන එක තේරෙනවා. සක්මන පරියන්ගි කරනකොට තේරෙනවා. සති කිහිපයක් මාස කිහිපයක් පවත්වනකොට තේරෙනවා. අන්න මගේ හිත ස්වභාවිකව දැන් වර්තමාන මොහොත බාර ගන්නවා. ස්වභාවිකව වර්තමාන මොහොතට එළඹෙනවා මගේ හිත. අන්න ඒක දකින්න පුළුවන්. වැඩි වැඩියෙන් මේ වර්තමානය බාර ගන්නවා කියන එක දකින්න පුළුවන්. දැන් පහුගිය දවසක කෙනෙක් කියනවා මම මේ විදිහට මාස කිහිපයක් සක්මන පරියන්ගි මේ විදිහට කරා, ස්ථිරව කරා. දවස ගානි කරා, එකක් දෙකක් මගේ ඇරුණට දිගට කරා. දැන් මට තේරෙනවා මං එදිනෙදා ඇවිදිනකොටත් මගේ අවධානය නොමිලේම කකුලට එනවා. එදිනෙදා ඇවිදිනකොටත් මට හුස්ම දැනෙනවා. එදිනෙදා වැඩ කටයුතු කරනකොටත් කලබලයකදීත් මට හුස්මට අවධානය යනවා ඉබේම කියලා තේරෙනවා. මොකද්ද මේ හේතුව? අන්න මේ හිත ස්වභාවිකව වර්තමානයේ රැඳෙන්න ශක්තියක් ඇති කරගෙන තියෙනවා. ඒ ශක්තිය එන්නේ අර විදිහ ආයෝජනයක් තුලින්. එහෙම නැත්නම් ඔන්න දැන් අපි සතිමත් අන්න හරි ඈ කියලා කිව්වට හරියන්නේ නැහැ. එහෙම කියලා එතනින් ඉවරයි. ඊළඟ මොහොතේ ආපහු අසතිය. සමහර විට ඔය කියන එක අහගෙන ඉඳියෙත් නැහැ ඔය ඔඩියන්ස් එක. ඉතින් ඔක තමයි වැඩේ. ඉතින් ඒ වැඩේ තුලින් කොහොමද අපි මෙන්න මේ වනේ දිහා බලන්නේ කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඒක ලේසි නැහැ. ඒක සඳහා යම්කිසි ආයෝජනයක් නැවත නැවත සිද්ධ කළ යුතුයි. ඒ ආයෝජනය තුළින් තමයි අපිට පුළුවන් වෙන්නේ මෙන්න මේ හරි නිවැරදි විනිවිද යන වැල්මක් ඇති කරගන්න. එහෙම නැත්නම් ඔය එන කරදර බාධක වලට යට වෙලා යන එක ස්වභාවිකයි. එන්නේ මේ විදිහ ආයෝජනයක් කරන කෙනෙක්ට පුළුවනි එදිනෙදා ජීවිතේ දිහාවට මේ සිහිය අරගෙන යන්න ටික ටික. ඒකත් එකපාරට බැරි වෙයි. නමුත් නැවත නැවත උත්සාහ කරනවා. හරි මම මොනවද කරන්නේ, මම මොකටද මේ යන්නේ කියන සිහිය පිහිටවගෙන කටයුතු කරන්න උත්සාහ කරනවා. එතකොට අර රාමණ මහරිෂි කතාවක් තියෙනවා. ඒ ඍෂිවරයාගෙන් අහනවා එතන ඉන්න කෙනෙක් මෙන්න මේ විදිහ දෙයක්. මොකක්ද අහන්නේ? මේ දැන් ඒගොල්ලෝ Hindu ආගමේනේ, Hindu ආගමට අනුව මේ ක්‍රිෂ්ණා ගැන අදහස තියාගෙන ක්‍රිෂ්ණා ගැන හිතමින් අපි එදිනෙදා වැඩ කරන්නේ කොහොමද කියලා මේ තැනත්තකින් අහනවා. ඕන එතකොට මෙයා දෙන පිළිතුර තමයි අපි කිරි කාල්ගාමු, අපි කිරි කාල්ගාමු ක්‍රිෂ්ණාගේ පිළිබඳ සිතුවිල්ල මුදා හරින්නේ නැතු, අත හරින්නේ නැතු කියලා මෙන්න මේ කේනා පිළිතුරක් දෙනවා. ඒතර මොකද්ද මේ කියන්නේ? අනේ දිනදා ජීවිතේ යම් කිසි විදියක කටයුතු කරන ගමන් දෙවියන් යදින්නේ කොහොමද කියලා නේ මේ අහන්නේ. ඒතර කියනවා අනේ එහෙනම් කිරි කාල ගාමු දෙවියන් පිළිබඳ අදහස අතහරින්නේ නැතු. ඒතර දෙයියෝ පිළිබඳ මේ හිත හිත ඉන්නවා කියන එක නෙමෙයි මෙතන තියෙන්නේ. ඒ වෙනුවට අන්න අර දෙවියන්ට කරන වතපිළිවෙතක් වගේ අර වැඩේට අවධානය දීලා කරනවා. අන්න එතකොට මොකද වෙන්නේ? අන්න දෙවියන්ගේ අදහස අත් නොහැර කිරි කාල් ගන්න පුළුවන්. ඒ දෙන වැඩේට අවධානය දුන්නොත් ඒ දෙන වැඩේ දේව පූජාවක් වගේ සිද්ධ කරනවා. ඒකයි මම කිව්වේ ගිය සතියේද කොහෙදත් මම කිව්වා. අන්න තමුන් තේ එකක් බොනවා නම් මම මේ තේ එකක් බොනවා කියන සිහිය පිහිටවගෙන ඒ තේ එක බිව්වොත් ඒක බුදුන්ට ගිලම්පසක් පූජා කරාට වැඩිය වටිනකමක් තියෙනවා. ඒක තමයි නියම ක්‍රමේ. යන්න බුදුන්ට ගිලම්පසක් පූජා කරනවා වගේ තේ එකක් වළඳන්නේ. හැබැයි පෙරේතෙක් කියන අදහස හිත යටින් තියෙන්න පුළුවන්. කමක් නැහැ. මොකද හේතුව අන්න අර බුදුන් පිළිබඳ අදහස අතාරින්න නැතුව තේ එකක් බොනවා කියන අදහස උතන තියෙනවා. බුද්ධා පිළිබඳ තෝට් එක අතාරින්නේ නැතුව කොහොමද තේ එකක් බොන්නේ කියන අදහස තියෙනවා. බුද්ධා පිළිබඳ තෝට් එක අතාරින්නේ නැතුව කොහොමද දත්ම දින්නේ කියන අදහස තියෙනවා. අන්න අර යෙදෙන වැඩේට යෙදිලා කල්ගත කරන්න පුළුවන්ද? ඕක තමයි නියම බුද්ධ වත. නියම බුදුන් පිළිබඳ තියෙන ප්‍රතිපදා ඕක තමයි. ඉතින් අපි ඒක බාර ගන්න සූදානම් නැහැ නේ. අපි හිතනවා නෑ නෑ යන්න ඕනේ. තිරුවට බැඳගෙන යන්න ඕනේ. ගිහිල්ලා බුදුන්ටම පූජා කරන්න ඕනේ. මේ පෙරේතයාට ඕක පොල හරියන්නේ නැහැ කියලා තමයි තමුන් දිහා බලන්නේ. අන්න ඒ පෙරවතය බිව්වත් අන්න බුදු අත කානිසංස තියෙනවා මේ විදිහේ විදිහකට කරොත්. අන්න බුදුන් පිළිබඳ හැඟීම් අතාරින්නේ නැතුව කොහොමද තමුන්ගේ දිනදා ජීවිතේ ගත කරන්නේ? අන්න බුද්ධානුස්සතියේ තියෙන ඉහළම කෙලවර අන්න කොහොමද මේ බුදුන් පිළිබඳ හැඹීමකින් තමන් එදිනදා ජීවිතය ගත කරන්නේ? අන්න එතකොට බුදු හිතකින් ගත කරනවා. බුදු හිත කියන්නේ මොකද්ද? මෙන්න මේ වර්තමානයේට අවදි වෙච්ච හිත. එතකොට තමන් තුළ බුදු හිතක් තියෙනවා නම් ඒක තමයි බුද්ධානුස්සතිය තියෙන ඉහළම ප්‍රතිපදාව. හුස්මක් ගන්න පාසා හුස්ම ගන්නවා කියලා දන්නවා නම් දවසට කීපයක් හරි අන්න බුදුන් පිළිබඳ තියෙන ප්‍රතිපදාවක් තමයි ඒක. හිත තුළ බුද්ධ හිතක් තමයි තියෙන්නේ. බුද්ධානුස්සතියේ උපරිම කොටස තමයි ඔය තියෙන්නේ. එහෙම නැත්නම් ආහාරයක් ගන්නකොට ආහාරයේ රස දැනෙනවා නම් අන්න ඒක තමයි ඔය කියන බුද්ධානුස්සතිය. ඊට පස්සේ දත් මදිනකොට දත් මදින බව දන්නවා නම් ඇවිදිනකොට ඇවිදින බව දන්නවා නම් අන්න තියෙන ප්‍රතිපදාව. ඒ ප්‍රතිපදාව තමයි අපිට උපකාර වෙන්නේ. මේ ගස් නැවත නැවත ඉදිරිපත් වෙනවා. ගස් නැවත නැවත ඇවිල්ලා අවධානය ඉල්ලනවා. නමුත් ඒ ගස් හරහා බැලිය යුතුයි. ගස් හරහා බැලුවහම ඊට වැඩිය බරපතල ප්‍රශ්නයක් මේක පිටිපස්සේ තියෙනවා. ඊට වැඩිය එහා ගියපු මහා බියජනක වනයක් මේක පිටිපස්සේ තියෙනවා. ඒ වනයේ තුලින් තමයි ඔය හැමදේම නැగిලා එන්නේ. නමුත් අපි මොකද කරන්නේ? නැවත නැවත අන්න අර නැగిලා එන දේ විතරයි අල්ලගන්නේ. නැగిලා එන දේ දිහාවට තමයි අවධානය වැඩිය දෙන්නේ. නමුත් ඊට වැඩිය අන්න වෙනස් විදිය අවධානයකින් කටයුතු කරන්න කියන උපදේශ අදහස තමයි බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී ඉදිරිපත් කරන්න උත්සාහ කරන්නේ. අර කපුට වගේ වෙන්න එපා. එහෙම නැත්නම් මේ කාලේ මේ මහන වගේ වෙන්න එපා. ඒ වෙනුවට මේ කැලේ දිහා බලන්න. මේ වනේ දිහා බලන්න. වනේන් තමයි නියම බය එන්නේ. ගහෙන් නෙමෙයි. ගහෙන් తాවකාලිකව අපේ අවධානය පැහැරගත්තර මොකද? ඊට එහා ගියපු ප්‍රශ්නයක් මේක තුල තියෙනවා. අන්නේ විනිවිද බැල්මෙන් බැලුවොත් ඒ තැනතර මේ ප්‍රතිපදාව වැඩි දුර නෑ. ඒ තැනතර මේක එච්චර අමාරුත් නෑ. මොකද හැම වෙලේම කොයි දේ ඉදිරිපත් වුණත් ඒක හරහා තමයි බලන්නේ. හරහා තමයි බලන්නේ. ওই නිසාම තමයි අන්න රහතන් වහන්සේ කෙනෙක්ගේ ඇස පිහිටියසක් නෙමෙයි විනිවිද යන්නේ. කියන්නේ රූපයක පතිත වුණාට ඒක විනිවිද බලනවා. ඒක හරහා බලනවා. අන්න ඒකට අහු වෙන ස්වභාවය අඩුයි. අහු වෙන ස්වභාවය අඩුයි. ඉතින් ඒ ස්වභාවයේ අපේ තුලත් වර්ධනය කරගන්න පුළුවන්. මේ తాවකාලික ඉදිරිපත් වෙන දේවල් බොහෝ විට අපේ අවධානය පැහැරගත්තට ඒක ඇති වටිනාකමක් නැහැ. ඔය අහසේ පාවෙන වලාකුළු වගේ එක එක වෙලාවට එක එක හැඩේ ඒවා ඇවිල්ලා රඟ දක්වනවා. රඟ දැක්වුවට මොකද? ටිකක් වෙලා බලා ඉඳියොත් ඔන්න ඒකත් යයි. තව ටිකක් වෙලා බලා ඉඳියොත් තව ටිකකින් ඒකත් යයි. ඔන්න ඔය විදිහට නැවත නැවත දකින්න පුළුවන්. එන්නේ යන ස්වභාවයෙන් බැලුවොත් තේරෙනවා මෙන්න මේ වලාකුළු වල නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඊට වැඩිය වලාකුළු විනිද්ද බැලුවාම අපිට අහසක් පේනවා. අනේ අහස දිහා බලන්න කියන අවධානය තමයි මේ තියෙන්නේ. එතකොට ඔය අරමුණු අතරේ අපිට අහස පේනවා සිහියෙන් බලනකොට. අරමුණු තමයි අපි අවධානය ඉල්ලන්නේ. නමුත් අරමුණු අතහරිමින් අරමුණු වලට විවේකීව ඇින්න යන දෙමින් අපි නැවත නැවත අහස දිහා බලන්න උත්සාහ කරනවා. එනි අහස දිහා බලන බැල්ම තමයි අර විදියට රහත් කෙනෙක්ගේ වුණත් දියුණු වෙලා ගිහිල්ලා අන මොන දේ ආවත් විනිවිද බලන බැල්මක් බවට පත් වෙන්නේ. ඉතින් මේ බැල්ම ටිකක් සාමාන්‍ය ලෝකේ බාර නොගන්න ස්වභාවයක් තියෙන්න පුළුවන්. සාමාන්‍ය ලෝකේ කට්ටිය චෝදනා නගන ස්වභාවයක් තියෙන්න පුළුවන්. කිසිම හිතප්පුවක් නැහැ බලන්නකෝ මේ වගේ වෙලාවක මෙහෙම කටයුතු කිරීම හරිද කියලා වගේ ඔන්න වගේ දේවල් තියෙන්න පුළුවන්. නමුත් අන්න බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙන විදිහ තමයි මේවා ඉක්මවලා බලන්න. මේවා නෙමෙයි නියම ප්‍රශ්නේ තියෙන්නේ. ඊට වැඩි එහා ගියපු ප්‍රශ්නයක් මේවා තුළ ගැබ්බෙලා තියෙනවා. අන්න ඒ ප්‍රශ්නේ අඳුන ගැනීම සඳහා අද දින ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. අද දිනේත් ගෞරවනීය ස්වාමීන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් ඉතාමත් වටිනා ධර්මදේශනාවක් ඉදිරිපත් කරා. එහිදී ස්වාමීන් වහන්සේ කිවිතින් අපි සියලු දෙනාම දිග ගමනක් යනවා. ඉතින් ඔය ගමන අතරමැද අපිට ගල් මුල් මල් මේ සියලු දේම හම්බ වෙනවා. ඒ වගේම ගමනේ අතරමැදි යම් පුද්ගලයෝ ඉදිරිපත් වෙනවා. ඒගොල්ලෝ ඇවිල්ලා අපේ ගමනට බාධා කරනවා. ඉතින් ඒවා බාධා නොකරගෙන ඒ පිළිබඳ වාද විවාද ඇති කර නොගෙන කොහොමද අපේ මේ අවසාන අරමුණ එසේ නැත්නම් ගමනේ කෙළවරට යන්නේ කොහොමද කියලා ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා. ඒට පාදක වෙච්ච උදාහරණයක් වශයෙන් ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරේ බුදුන් වහන්සේගේ කාලයේදීත් වයෝවෘද්ධ භික්ෂුන් වහන්සේලා සමූහයක් පිණ්ඩපාතය ගොස් පැමිණ එම පිණ්ඩපාතය උයාදෙන ඒ කාන්තාවගේ අභාවය නිසා වැළපෙන්න පටන් ගත්තා, අඬන්න පටන් ගත්තා. ඉතින් ඒක බුදුන් වහන්සේට ආරංචි වෙලා බුදුන් වහන්සේ දේශනා කරපු ගාථා රත්නයක් උපයෝගී කරගෙන අපිට පැහැදිලි කර දුන්නා කොහොමද මේ අඬන්නේ වැළපෙන්නේ නැතුව අපේ ගමන යන්නෙත් කියලා. ඉතින් එහිදී බුදුන් වහන්සේ දේශනා කරීමේ ගාථාවේදී පැහැදිලි කරනවා එම භික්ෂුන් වහන්සේලාට වනයක් තිබෙනවා. ඒක තමයි තින් බය උපදවන්නේ. නමුත් එම වනයේම සිඳ දැමිය යුතුයි. වනයේ තිබෙන ගසක් සිඳ දැමීමෙන් එන වනය විනාශ වෙන්නෙත් නැහැ, බය නැති වෙන්නෙත් නැහැ කියලා අපිට ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා. ඉතින් කොහොමද අපි මේ ඊට අමතරව ඉතින් මෙම සිදුවීම් අහඹු සිදුවීමුත් නෙවෙයි, එම භික්ෂුන් වහන්සේලා අතීතයේදීත් මේ වගේ දේවල් කරයි කියලා බුදුන් වහන්සේ පැහැදිලි කරා. ඉතින් අපි මේ ගමන යන්න පටන් ගන්නකොට මේ වගේ ඉතින් අහඹු සිදුවීම් අපිටත් දකින්න ලැබෙනවා, අත්දැකීම් ලැබෙනවා. ඉතින් එහිදී තමන් කෙරෙහි මෛත්‍රියෙන් තමන් පිළිබඳ පසුතැවීම් ඇති කර නොගෙන තමන් කෙරෙහි අනුකම්පාවක් ඇති කරගෙන මේවා පැත්තකින් තබලා කොහොමද අපේ ගමන ඉදිරියට යන්නේ කියලා ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා. ඉතින් මෙහිදී කොහොමද මේ තමන් දෙසට අවධානය යොමු කරගන්නේ, තමාගේ ගමන දෙසට අවධානය යොමු කරගන්නේ, එහෙම යොමු කරගෙන ගස් දැකලා වනය සිඳින්නේ කොහොමද? ඊට ඉතින් තමන් කෙරෙහි අනුකම්පාවකින්, තමන් කෙරෙහි ශ්‍රද්ධාවකින් කොහොමද මේ අවධානය ගන්නෙ? ඉතින් ඒ සඳහා අපි ඉතින් සියලු දෙනාම කතා කරන ඉතින් සතිය පෙරමුණට ගන්න කියනවා. ඉතින් එහෙම ගන්න කොහොමද? දවසට විනාඩි 40ක් සතියෙන් ඇවිදින්න පුළුවන්, විනාඩි 40ක් පමණ වාඩි වෙලා ඉන්න පුළුවන්. ඉතින් එහෙම වාඩි වෙලා ඉන්නකොට අපිට මෙන්න මේ ගස් පේන්න පටන් ගන්නවා. ඒ ගස් හරහා අපිට වනය දකින්න පුළුවන් වෙනවා. ඉතින් සම්පූර්ණ වනයම සිඳින්න එය අපිට උපකාරී වෙනවා. ඉතින් එහිදී ඇති වෙන ඒ ද්වේෂ තරහ ඒ සියල්ල අපිට දකින්නත් පුළුවන් වෙනවා. ඉතින් මේ පිළිබඳ පසුතැවිලි නොවි තමන්ගේ අවසාන ගමන කොහොමද ළඟා කරගන්නේ කියලා අපට ඉතාමත් කරුණාවෙන් ස්වාමීන් වහන්සේ පැහැදිලි කර දුන්නා. ඒ පිළිබඳව ගෞරවනීය ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාර පූර්වක ස්තුතිය පුද කරනවා. සාදු සාදු සාදු. ස්වාමීන් වහන්ස ඉතාම බොහොම ලස්සන ධර්මදේශනාවක්. ස්වාමීන් වහන්සේ කිව්වා තමන් පිළිබඳ මෛත්‍රිය සහ අනුකම්පාව ඇති කරගන්න කියලා. මගදී ස්වාමීන් වහන්සේ ඕකේ තින් අර එක සැරයක් වෙලා එහෙම නැති වෙන දෙයක් නෙවෙයි ස්වාමීන් වහන්සේ. අර සයිකල් එක වගේ සැරින් සැරේට එනවා එක. මම නිවැරදි කියලා හිතනවා ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ එන වෙලාවට දකින්න පුළුවන් තරම් අපි සතිය දිනු කළා තියෙනවා නම් අපිට ඒක ලොකු වාසියක් වෙනවා කියලා මම හිතනවා ස්වාමීන් වහන්සේ.
ඔව් ඒකෙත් ඉතින් අර කියනවා වගේ මේ දැන් මේ ඒ නිකන් තමුන්ට දේශ කරන කට්ටිය ඉන්නවානේ. ඒ කට්ටියගේ ස්වභාවය තමයි ඒක නැවත නැවත එතෙන්ට තමයි ඇදිලා නතර වෙන්නේ. මොන දේ කරත් තමුන්ට වැරද්ද බාර ගන්නවා. ඔක්කොම දේවල් අරගෙන තමුන්ගේ විවේක නැති කර ගන්නවා. ඉතින් ඔය වගේ ස්වභාව දකින්න පුළුවන්. ඉතින් ඒ ස්වභාවේ මුල් බැසගත ස්වභාවයක්නේ. එතකොට ඒක ඉතින් නැති වෙන්නේ නැහැ එහෙම එකපාරට. ටිකෙන් ටික ජීවින රටාව වෙනස් කර ගන්න ඕනේ. අඩි මඩුම ගානේ මේ විවේක වෙලාව මම මට තියා ගන්නවා. ආහාර ගන්න, වැසිකිලි කැසිකිලි කරන්න, ඒවට විවේකයක් හදා ගන්නවා කියනවත් ටික ටික ඒ විදිහේ බැල්මකින් තමුන් දිහා බලන්න වෙනවා. ඇත්තටම ලෝකෙට අනුකම්ප කිරීම නම් හරි පහසුයි. ලෝකෙ කට්ටිය පිළිබඳ කරුණාව දැක්වීම නම් හරි පහසුයි. තමුන්ට කරුණාවක් අනුකම්පාවක් කියන එක හරි අමාරු දෙයක්. ඉතින් ඒක අර අත්තකිල මතානු යෝග කට්ටිය තමයි ඔය ඉන්නේ. එහෙම නිකන් ස්වභාවයක් නැහැ. නිකන් කාලා බීලා හොඳට ඉන්නවා. එහෙම නෙමෙයි. අර දුක් විඳින්න තියෙන කැමැත්ත. දුකට තියෙන ඇල්ම තමයි තියෙන ඔතන. ඉතින් ඒක එහෙම ෂණිකව නැති වෙන්නේ නැහැ. මොකද වනෙන්නේ බයෙන්නේ ගා නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් එතකොට කාලෙත් එක්ක ටික ටික ජීවන රටාව වෙනස් කර ගැනීම තුළින් යම් යම් පරීක්ෂණ කරන්න වෙනවා. ඒ පරීක්ෂණය තුළින් තමයි එකී විදිහේ විවේකයක් තමන්ට ඇත්තටම අනුකම්පාවක් ඇති කරගන්න හම්බ
වෙන්නේ. මුල් කාලේ ස්වාමීන් වහන්සේ දැන් ඔහු ගොඩක් කලකට පරියන්කේදී සක්මනේදී ඔය දිවේශේ එන ස්වාමීන් වහන්සේ ඕක දකින්න හැකියාවක් ඇත්තටම තිබුණ නැහැ. නමුත් ඉතින් ඔය අර අපිට අවස්ථාව ලැබුණේ ලොකු ස්වාමීන් වහන්සේ එක්ක සාකච්ඡා කරන්න ඔය සූම් පටන් ගන්නකොට. එතකොට ඒ කියනකොට තමයි තේරුනේ මේ ඇත්තටම මේ ද්වේෂයක් තියෙනව නේද කියලා. ඒක මේ ද්වේෂයක් කියලා දකින්න තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ ඒ කාලෙදී. මම දන්නේ දැන් නම් අර ටිකක් අර හුරු වෙලාම ඒක දැකලා ඒ කෙරෙහි අපි කෙරෙහි හෝ ඒ කරන වෙලාවේදී දැනෙන අනුකම්පාව නිසා ඒ ද්වේෂය පහව යනවා දැන් ස්වාමීන් වහන්සේ.
ඒ මොනවා හරි අතීත සිදුවීම් ටිකක් තියෙන්න පුළුවන්. ඒවා මත පදනම් වෙලා අපේ මුල් බැසගත් අදහසක් තියෙනවා. නිකන් මම දුක් විඳිය යුතු පුද්ගලෙක් වගේ හැඟීමක්නේ ඔය ගැළපෙලා එන්නේ. ඒ වෙච්ච අඩුපාඩු වැරදි වෙන්න පුළුවන්. ඉතින් ඒවා අමතක කරලා ඉදිරියට යනවා කියන්නේත් ලොකු අනුකම්පාවක්. ඉතින් ඒ සඳහා තමයි ඉතින් අපි හිතපු ක්‍රිකට් ගහන්න පැය දෙකක් වෙන් කරගත්තයි කියන්නේ සතියේ. ඒකත් ඇත්තටම තමුන්ට කරන අනුකම්පාවක්. ඒක අපි නිකන් හිතන්නේ වැඩක් නැති දෙයක් අයියෝ වෙලා නාස්තික නෝ නෑ නෑ එහෙම එකක් නෑ. මොකද ඒකෙන් ලැබෙන විවේකීය පහසුව ඇත්තටම තමුන් වෙනුවෙන් තමුන් වෙලාවක් වෙන් කරගෙන තියෙනවා. තමුන් කැමති දේ එක ඊ දෙන්න. ඒක නදීබ්ග ප්‍රතිපදාව මං අනුමත කරනවා. මොකද අන්න එහෙම නැත්තම් වැඩක් නෑ නේ අප්පා. මේ ජීවිතේ නිකන් විඳිනවා නෙමෙයි විඳවනවානේ. ඔම ගුවාම කට්ටිය ගිහිල්ලා විඳින්නේ ඇයි දන්නේ නැහැ. එහෙම ගන්නේ මම මේ කියන්නේ මේ 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 නිකන් අඩුම ගානේ සතියකට පැය දෙකක් ක්‍රිකට් ගහපන් තමුන් ඒකට කැමති
නම්.
අර දැන් පොඩි උන්ට තියෙන එක නේ ඉස්සර පොයේ දවස්වලට එහෙම උදේ පාන්දර යනවා බැට් එක අරගෙන යනවා ගිහිල්ලා කොහේ ගියාද නැහැ දවසම. හවස එනවා ඊට පස්සේ දෙකට විතර ඇවිල්ලා කනවා කාලා ආපහු යනවා. ඊට පස්සේ කලුර වැටෙන වෙලාවට තමයි එන්නේ. අන්න තමුන්ට තමුන් අනුපංකවා කරනවා. පොඩි උන්ට තරම් ඔය ශිල්පේ තේරෙන්නේ වෙන කාටවත්. උන්ගේ නෑනේ ඔය අම්මලා රවක් වගේ ගෙදර වැඩ කරන්න කියනවා නෑ මුකුත් නෑ. පැන්න ගියා. ඉතින් ඒ ශිල්පේ අපි ළඟ තිවිලා තියෙනවා. නමුත් අපි ඒක මොකද්ද කරන්නේ මේ සමාජෙන් ආපු ඔපිනියන්ස් නිසා අපි අමතක කළා. දැන් කට්ටිය කියන්න බලන්න මෙච්චර මේ වයසට ගිය මිනිස්සු ක්‍රිකට් ගහනවද කියලා. එහෙමත් හම්බ වෙලත් තියෙ එහෙම කියන කට්ටිය. නෑ ඒක නෙමෙයි තමුන්ට ගැන
අනිත් කවද්ද කියලා අහනවා. ඈ? නවත්තන්නේ කවද්ද කියලා අහනවා.
මං නම් කියන්නේ හොට්ට විමානෙනකන් ගහන්න ක්‍රිකට්. තප්පයක් කඩලා යයිනේ බෝලයක් වැදලා එතකන් ගහන්න ක්‍රිකට්. මොකද හේතුව මේ ඒක තමුන්ට දක්වන අනුකම්පාවක්. මමත් ඉස්සර ඔය වගේ මටත් තියෙන හොබීස් ටිකක් මං හිතුවා මේ පිහිනුම් සී ඒකට එහෙම හරි කැමැත්තක් තියුණා. දැන් ඉතින් පීනන්න එපා කියලා බුදුහාමුදුරුවෝ ශික්ෂා පදයක් පනවලා තියෙනවා. ඉතින් පොඩි අවුලක් තියෙන එකින්ද.
ස්වාමීන් වහන්සේ මගේ මේ මයින්ඩ් රීඩ් කරා වගේ වුණා. මොකද ක්‍රිකට් ගහන්න එක කාලයක් ආව ස්වාමීන් වහන්සේ ඔය මොකක්වත් කරන්න එපා වෙනවා. එතකොට ඉතින් මම ඇත්තටම කල්පනා කරලා බැලුවා ඉතින් මේක එපා වෙන්නේ මොකද්ද කියලා. ආයි ගිහිල්ලාම ක්‍රිකට් ගහලා බැලුවා ස්වාමීන් වහන්සේ එහෙම දැන් එපා වෙන දේ දැක. ඉතින් ඒක එහෙම නැති වෙලා ගියා. එපා වීමක් නැහැ. නමුත් ඉතින් අර බොහෝ වෙලාවට ඔය ප්‍රැක්ටිස් කරපු මේ සක්මන ඒ සතිය හැම දෙයක්ම ක්‍රිකට් ගහන වෙලාවේදී ඇති වෙන ස්වාමීන් වහන්සේ. ඔය කවුරු හරි අපි දැන් ස්ලිචින් එහෙම තියෙනවානේ. ඕවා ඉතින් අර නරක වචන පාවිච්චි කරනවා අනිත් පැත්තේ අය හොඳට බැට් කරනකොට. ඉතින් ඒ දැකලා ඒකට හිනා වෙන්න තරම් අර පුරුද්දක් ඇති වුණා පස්සේ අර ටෝක් බැක් කරනවට වඩා සතියෙම ඒක දැකලා හිනා වෙන්න පුළු හැකියාවක් ආව ස්වාමීන් වහන්සේ ඉතින් පසු කාලෙදි.
ඒ දැන් සාමාන්‍ය ක්‍රීඩාවක කියන්නේ අනිවාර්ය තියෙනවානේ මෙන්ටලි ස්ට්‍රොංද කියලා චෙක් වෙනවා. දැන් සමහර දැන් ඔය මැච් වල හැම නිකන් අර ගේමටම එන්නේ වචනයක් කියනවා දෙවෙනි එක වචනයක් කියනවා තුන්වෙනි එක ඇවිල්ලා වචනයක් කියනවා. ඔහොමනේ මේ ඕවරේ දාන්නේ වාසියෙන් මතකනේ ඉස්සර නිකන් අර ඒ තනිකර ගේම් එකක් මයින් ගේම් එකක් හදලා තියෙන්නේ. ඉති ඒක මේ අර ඒ රංගනි රඟ දක්වන්න එපයි නැතුව මේ හරියන්න. ඉතින් මේ ඒක තමයි ක්‍රමේ. ඉතින් ඒ ක්‍රීඩාවකින් වුණත් ඒ ශිල්පේ වර්ධනය වෙනවා. ඉතින් ඒ විදිහේ ශක්තියක් අපිට අමාරු නෑ. අර පොඩි කාලේ මතක් කරගත්තා නම් පොඩි කාලේ මම මොනවද එන්ජොයි කරේ කියන මතක් කරගත්තා නම් අන්න එතකොට ළඟයි. ඔය සංකල්ප ඔය ඔක්කොම තියෙනේවා ඔය අල්ලගෙන දඟලනේ ඔය සමාජෙන් ආපු ඒවා. අන්න පුතේ දැන් මේක කරා නම් හරි මේ විදිහට කරා නම් හරි කියලා ඉතින් ඔය දෙමාපියෝ බ්‍රේන් වොෂ් කරනවානේ.
එහෙමයි සෝන්ත බොහොම පිං ඔබ වහන්සේගේ අදහස් වලට. වැඩසටහනේ මීළඟ අංකය ලෙස තිබෙන්නේ ආධුනික සතිමත් බව පුහුණු කරන අය සඳහා මූලික උපදෙස් මාලාවක් ගෞරවනීය ස්වාමීන් වහන්සේලා විසින් පිළියෙල කර තිබෙනවා. ඒ ඉදිරිපත් කිරීමත් අපට ලැබී තිබෙන වාර්තා ඉදිරිපත් කිරීමත් ප්‍රථමයෙන්ම මම අද පුහුණු පත්‍රිකාව ෂෙයා කරගන්නම් සියලු දෙනාට. සතිමත් බව මුලින්ම පුහුණුව සඳහා පටන් ගන්නා කෙනෙකුට වීඩියෝ පට දෙකක් නිර්මාණය කරලා තිබෙනවා. සතිමත් ඇවිදීම සහ සතිමත් හිඳ ගැනීම සම්බන්ධයෙන් මූලිකවම එම වීඩියෝ පට දෙක නරඹා තමුන්ට සතිය පිළිබඳ අදහසක් ඇති කරගෙන මුලින්ම වැදගත් වෙන්නේ තමුන්ගේ දැනුම ප්‍රායෝගික අත්දැකීමක් බවට පත් කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඒ සඳහා දිනකට විනාඩි 5ක් විනාඩි 10ක් පමණ පුහුණුව පටන් අරගෙන මුලින්ම උපදෙස් දෙන්නේ හැකිනම් සතිමත් ඇවිදීම කරන්න කියලා. එහම අර පටන් අරගෙන පසු සතිමත් හිඳ ගැනීම සිද්ධ කරන්න පුළුවන්. තමුන්ගේ පුහුණුව සතියක් පමණ කරලා පැය දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණ වූ පසු තමුන්ගේ අත්දැකීම් අපට ඉදිරිපත් කරලා ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන් තවදුරටත් උපදෙස් ගන්න පුළුවන්. එම අත්දැකීම් ඉදිරිපත් කිරීමට Google ෆෝම් එකක් සහ ඊමේල් ඇඩ්‍රස් එකක් අප විසින් සකස් කළ තිබෙනවා. ඉතින් තමුන්ගේ අත්දැකීම් සතිමත් සක්මනේදී සතිමත් හිඳ ගැනීමේදී කොහොමද තමුන් මේක පටන් ගත්තේ, තමුන්ගේ ඒ ප්‍රතික්‍රියා දැක්වේ කොහොමද, තමුන්ගේ පුහුණුවේදී බාධාවල් වුණාද, ඒ සියලු දේවල් ඇතුළත් කරලා එම වාර්තාව අප වෙත ලබා දෙන්න පුළුවන්. එම වාර්තා වැඩසටහන අතරතුර ගෞරවනීය ස්වාමින් වහන්සේලාට ඉදිරිපත් කරනවා. අවශ්‍ය වුණොත් ස්වාමින් වහන්සේලාගේ අවසරයේ පරිදි වාචිකවද තමුන්ගේ අත්දැකීම් සහ ගැටළු තිබෙනවන ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දෙනවා. වැඩසටහන සෑම ඉරිදා දිනකම ශ්‍රී ලංකා වේලාවෙන් උදේ 7 සිට 8:30 දක්වාත් මෙල්බන් වේලාවෙන් සමාවන්න මෙතන පරණ වේලාව දාලා තියෙනවා 11:30 සිට හවස 1 දක්වා පැවැත්වෙනවා. වැඩසටහනේ Zoom link එක සහ අංකය මෙහි සඳහන් වෙනවා. මම මේ පත්‍රිකා දෙකම ෂෙයා කරගන්නම්. සතිමත් අත්දැකීම් ලියන්නේ කොහොමද කියලා පත්‍රිකාවක් සකස් කරලා තියෙනවා. ඒවා ලියලා තමුන්ගේ පුහුණුව කොහොමද කරේ කියලා අපිට ඉදිරිපත් කරන්න කියලා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ඊළඟට තිබෙන්නේ සතිමත් පුහුණුව සම්බන්ධයෙන් අපට ලැබී තිබෙන වාර්තා ඉදිරිපත් කිරීමටයි. ඒ සඳහා මම නිලම් දක්කට ආරාධනා කරනවා මේ වාර්තා ඉදිරිපත් කරන ලෙස.
නදීත් ලිලංගක මේ කෝහොස්ට් නෙමෙයි මං හිතන්නේ. අය කෝහොස්ට් කරන්න වෙයි.
ලිලංග iPhone කියලා තියෙනවා මං. ආ right.
ලොගවුට් වෙන්නේ නැති කුල්ල.
නෑ හරි මං දැන් නම දැක්ක නමත්. සමා වෙන්න කියලා ඉල්ලා සිටිනවා සිළු දෙනාගෙන්න.
සමාවන්න අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. නදීප් පුළුවන්ද මට ස්ක්‍රීන් ෂෙයාරින් ඔප්ෂන් එක දෙන්න?
හිතන්නේ කෝහොස් වෙන්න පුළුවන් ලීලංගක්කා.
හරි හොඳයි. අවසරයි ස්වාමීන් වහන්ස. අද දින අපිට මේ වියානදුවගෙන් ඇත්තටම වීඩියෝ පටයක් ලැබිලා තියෙනවා. මම ඒක දැන් ෂෙයා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒකට අවසරද?
ඔව් හොඳයි. හොඳයි අපි ඉදිරියට යන්.
හොඳයි ස්වාමීන් වහන්ස.
ලීලංගක්කා වොලියුම් එක
ෂයා කරන්න වෙයි.
හොඳමයි ස්වාමීන් වහන්ස.
ෂයා කරනකොට ඔප්ෂන් එකක් තියෙනවා මේ සවුන්ඩ්.
ස්වාමීන් වහන්ස ස්ක්‍රීන් ෂෙයාරින් කියලා එනවා මගේ එකේ.
වොලියුම් එකට
මම නවත්තන්න නදීත්ට පුළුවන් වෙයිද ඒක ෂෙයා කරන්න එහෙම නම්?
මට වීඩියෝ එක ඉන්නවා ඊළඟක මගේ ඊමේල්ස් බලන්න ඕනේ.
මම එවන්නම්.
රයිට්.
රිපෝට් එක මොනවා හරි තියෙනවනේ ඒක කියවන හරියට.
හොඳමයි.
මම ෂෙයා කරන්නද?
හොඳමයි. පද්මා අක්කා ෂෙයා කරන්න. බොහොම ස්තුතියි.
සමාවෙන්න ස්වාමීන් වහන්සේ අපිට අවසාන මොහොතේම ව්‍යානදුවගේ රිපෝට් එක ලැබුණේ පොඩි වෙලාවකට ඉස්සෙල්ලා.
අවසරයි ස්වාමීන් වහන්ස, එපමණයි වියානද්දුවගෙන් අපිට ලැබිලා තියෙන්නේ.
Okay, so Viana is becoming a TikTok star, right? So we are happy that you are progressing, and usually these generations they are in TikTok, not in YouTube, not in Facebook. That's the new trend, right? So she's also becoming a star there. And it's something to be glad, right? So these things, various activities, now you can be aware, you can be mindful, and just enjoy the activity. So it is natural that you get various thoughts, your attention moves here and there. But we try to maintain the priority towards the activity that we are doing, which is playing this musical instrument. So that is our priority. But we notice that we are getting the thoughts. Our attention goes to the sound. Our attention goes to the things that we see. But our priority is the instrument that we are playing. Okay, so similarly, when we do other activities also, it could be something that you are eating something, or you are sweeping, you are washing your clothes. So whatever you do, it is natural that you get thoughts, right? Your attention goes to these thoughts. Sometimes due to something you see, due to something you hear, thoughts get activated and you get a stream of thoughts. But it is natural. You can't get rid of them. Instead, you have to accept that the thoughts are also a part of the present moment. Without getting carried away by them, you just try to be aware, try to be focused. Okay, let the thoughts come and go. And can I be aware? Can I be mindful? That's the idea, right? So yesterday also somebody was saying that I can feel my mind is dancing with thoughts. And then I can feel my mind is empty of thoughts. Can you have a similar attitude towards both situations? That's the right view in your practice. The wrong view is that you shouldn't have thoughts in your practice. No, you should have thoughts. It is natural that your mind gets thoughts, right? The right view is that you have a similar attitude towards empty mind without thoughts, as well as the mind that is dancing with thoughts. Both are different precepts of the mind. So that is the proper way. So especially when you do these day-to-day activities, you are usually getting thoughts, various ideas, but your priority is that instrument, playing the music, right? But without these thoughts, without these senses, you can't really function. So you know that these processes are there in the background, but your priority is with the musical instrument, right? And if you have that view, then you are fine. You have a certain attention towards this, but the other things are also there. Usually children, they don't bother about these things. They are fine with whatever that is unfolding. Right? Usually children are fine. But when we grow up, due to the society architecture, we think that these shouldn't happen. Only the good things should come my way. So that is wrong thinking. Children, they are usually fine with whatever that's unfolding. When it is sad, they cry. When they are happy, they jump. And they are fine with it. When they get something to eat, you know, they eat. Then they go play again. So that they are fine with it, you know. We try to impose things towards them. We tell them, no, you shouldn't be happy like this. You should be sad because grandpa died. You have to cry. That way, we are imposing. You shouldn't be laughing in a funeral. We are saying. We are giving these ideas towards the child. Right? So in this practice, we go back to the childlike nature. We try to be with whatever that is unfolding. Accept what is that, whatever that is unfolding. So that is the proper way. And when you practice again and again, you get skilled at it. So Viana, you can continue, and you can continue feeding your activities on TikTok as well as continue feeding the activities towards us as well. Maybe when she gets popular, she might forget this program. But that is fine. We should be happy about it.
තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස අපිට මේ chat section එකේ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා මම ඒක දැන් ඉදිරිපත් කරනවා most venerable ස්වාමීන් වහන්ස අවසරයි thoughts always disturb me in my mindful sitting how can I improve virya or alertness to be mindful on thoughts තෙරුවන් සරණයි අවසරයි ස්වාමීන් වහන්ස මේ ප්‍රශ්නය ඔබ වහන්සේට අහුණද
මං බාගෙට වගේ අහුනේ පොඩ්ඩක් ආයෙ කියන්න
හොඳයි මම නැවත කියන්නම් most venerable ස්වාමීන් වහන්ස අවසරයි thoughts always disturb me in my mindful sitting how can I improve virya or alertness to be mindful on thoughts තෙරුවන් සරණයි
When you identify that you have problem in thought, that is most important thing. Because different people get distraction, different kind of things. Sometimes because of the pain, sometimes because of the outside sound like that. So you identify that you have disturbed into the thoughts. So you can identify which kind of thought you get distraction. Sometimes some people get distraction from the future planning like this. Sometimes past things like that. You can identify that what kind of thing you get distraction. So identification is the most important thing. After you identify, let's say in the first day you get distract 10% or 90%. The second day you can reduce 99 and to that distraction. Like that, gradually you can get improved. Most important thing is identification. So if you identify that now I am getting distraction from the thought, so next day you can come some stage. Like that, gradually you can go improve. So you need to think about the you need any virya-like thing. So just identify what is the things you are now happening. So like that you can come improve. So I think answer is okay.
ස්වාමීන් වහන්සේ ඇත්තටම එක chat section එකේ මුලිනුත් දාලා තියෙනවා දැන් මේ දෙවනි පාරටත් දාලා තියෙනවා ඒකේ සඳහන් කරලා තියෙනවා සිංහලෙන් උපදේශක් ලබා දෙන්න කියලා සමා වෙන්න මම ඒක කලින් දැක්කේ
නැහැ. සිංහලෙන් කිව්වත් කියන්න තියෙන්නේ අපිට දැන් ඔක අඳුර ගන්න එක තමයි ප්‍රධානම දේ තියෙන්නේ අඳුර ගත්තාම දැන් පළවෙනි දවසේ කියන්නේ අපි සියසරයක් අහුණා කියලා තෝට් වලට සියසරෙන් පළවෙනි දවසේ වෙනකොට අඳුර ගත්තා නම් දෙවෙනි දවසේ ඒක 99ට බහින්න පුළුවන්. ඒ කියන්නේ අඳුර ගත්ත එකකින් හරි අපිට ගොඩ යන්න පුළුවන්. 99කටම සිතුවිලි හරහා සෞද්ධ වෙලා ගිහිල්ල ඒකත් එක හප හපා ගිහිල්ල යන්න පුළුවන්. උනාට එකකින් හරි අපිට අඳුරගත්ත ගමන් එතනින් ගැලවෙන්න පුළුවන්. දැන් දෙවනි දවසට යනකොට ඔය 99 98ට බහිනවා. එහෙම එහෙම අඳුරගන්න එක තමයි ප්‍රධානම දේ තියෙන්නේ. දැන් මම මෙච්චර වෙලා විනාඩි 5ක් 30 සිතුවිලි එක හිටියා කියලා අඳුරගත්තනේ. අඳුරගත්තට පස්සේ අපේ හිත ඇතුළෙන් මෙනෝ මේ මං කළ යුතු දේ නෙවෙයි කළේ කියලා. එතකොට මේ තමන්ටම කියන්නේ ඔක වෙන පිටින් කාගෙන්වත් උපදෙස් ගන්න උමනා කියන්නේ පිටින් ඉම්පෝර්ට් කරන්න දෙයක් නෙවෙයි. තමන්ටම තමයි තේරුම් අරගත්තාම මගේ හිත දැන් මේ වෙලාවේ සිතුවිලි වලට යනවා. ඒ වගේම සිතුවිලි වලත් අඳුර ගන්න පුළුවන් එක එක්කෙනා මේ සමහරලාට අනාගතය ගැන හිතන්න පුළුවන්, සමහරලාට අතීතය ගැන හිතන්න පුළුවන්. ඒකත් අඳුර ගන්න පුළුවන්. ඒ වගේම සමහරු කට්ටියට තරහ යන සිතුවිලි වැඩිපුර එනවා, සමහරුන්ට නිකන් ආස කරන සිතුවිලි එනවා. ඒකත් දවසෙන් දවස වෙනස් වෙන්නත් පුළුවන්. ඔන්න ඔක අඳුර ගැනීම තමයි ප්‍රධානම දේ තියෙන්නේ. අඳුර ගත්තනම් අඳුර ගැනීම හරහා ඊළඟ දවසේ ටික ටික ගොඩ යන්න පුළුවන් වෙනවා.
අවසරයි අද දවසේ වෙනත් වාර්තා ඉදිරිපත් වෙලා නැහැ. ඒ නිසා මේ ලැබිලා තියෙන අවස්ථාව අනිත් අයට අවස්ථාව ලබා දීම අවස්ථාවක් කරගැනීම ඔබ වහන්සේගෙන් ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්ස.
හොඳයි, කවුරු හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න.
කාට හරි භාවනාව තමන් කරගෙන යන භාවනාව හෝ එහෙම නැත්නම් වෙනත් ගැටලුවක් තියෙනවා නම් ඉදිරිපත් කරන දැන් අවස්ථාව ලැබිලා තියෙනවා. කරුණා කරලා අතෝසවා ඒ බව දැනුවත් කරන මෙන් ඉල්ලා සිටිනවා. අවසරයි ස්වාමීන් වහන්ස, දැනට කවුරුත් ඉදිරිපත් වෙලා නැති නිසා සමා වෙන්න. නාමන්ත අත ඔසවාගෙන ඉන්නවා. නාමන්ත, ඔබට පුළුවන් ඔබේ ප්‍රශ්නය ඉදිරිපත් කරන්න.
බොහොම පින් අලිලංකක ගෞරවනීය ස්වාමීන් වහන්සේ නාසරයි තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මේ මට ටික ඔබ වහන්සේගේ අදහසක් දැනගන්න කැමතියි. දැන් හිතට සිතවිල්ලක් හරි එහෙම ඩිස්ට්‍රැක්ෂන් එකක් හරි සමහරට හිතනකොට වෙන සිතවිල්ලක් උනත් ආවම දැන් ඒක සමහරට තීව්‍ර වැඩි නම් කොයි වෙලාවටද ඒක දිහා බලාගෙන ඉන්න ඕනේ? එහෙම නැත්නම් කොයි වෙලාවටද වැඩි සුදුසු ඒක කිසියම් මේ මට්ටමකද පාලනය කරන්න කියන ප්‍රශ්නේ හැමදාම මම හිතන්නේ මේ පෙරසටින් කලින් සාකච්ඡා වුණා සමහර ලාවලල. අර දැන් ලංකාවේ තියෙන තත්ත්වයක් එක්ක නතරතුරු එක්කත් මේ සිද්ධි වලට සම්බන්ධයක් තියෙනවා. දැන් කොයි වෙලාවටද බලාගෙන ඉන්න ඕනේ? එහෙම නැත්නම් කොයි වෙලාවටද දැන් මේක හිතට මේ සැර වැඩි ආවේගයක් එනවා වගේ වැඩි කියලා තේරෙනවා? ඒ සමහරලාට ඒ වෙලාවට ඒ පාලනයක් කරනවද කියන එක ඔස්සේ තමයි ස්වාමීන් වහන්සේ මගේ කල්පනාවක් ආවේ. එතනදී දැන් තේරෙනවා එහෙම බලාගෙන හිටියම තමයි අර කාලයක් කෙනෙකුට නිකන් පරිචය වගේ කියන්නේ හැකියාවක් දිනු වෙන්නේ මේ හිතේ පාලනේ. ඒ කියන්නේ ඒ සතියේ තියෙන ශක්තිමත් බව ඉබේම දිනු වෙනවා. එහෙම නැත්නම් ඒක දිනු වීම සඳහා හේතු වෙන්නේ බලාගෙන ඉන්න එක කියලා. අර ඒ වෙලාවට කෙලින්ම මේ අවධානයේ කයට වගේ ගත්තම එතන සතියේ දිනු වීමක් හෝ සතියේ අභ්‍යන්තරගත වගේ තියෙන පරිචය වගේ හැකියාව දිනු වෙන වෙනකොට ඒන බාධකෙන් පසුබැසලා ගිහිල්ලා ආරක්ෂාවක් ගන්නවා වගේ එකක් තමයි පේන්නේ. ඉතින් අර සමහරලාට තේරෙනවා දැන් මේ උනම් කයට හිත අරගෙන පැත්තකට වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් විශේෂයෙන් මේකේ මේ ද්වේෂයක් වගේ නේකට තමයි. එහෙම නැත්නම් ඒක බලාගෙන ඉඳලා ඒ ද්වේෂ සිතිවිල්ල දේශපාලකයන් ගැන තියෙන දේශ සිතිවිලි එහෙම නැති වෙන එක පවතින එක ඇති වෙන එක පවතින එක නැති වෙන එක තියා බලන් ඉන්නත් පුළුවන්. ඉතින් එතන හරි අමාරුයි ස්වාමීන් වහන්සේ, බලාගෙන හිටියොත් තමයි හිත දියුණු වෙන්නේ. නමුත් ඉතින් නොබල කයට ගත්තම තමයි එතන පොඩි සැපයක් තියෙන්නේ. අර අර බලාගෙන ඉඳිය තුළ ඇත්තම තියෙන දුකක් සැපයක් තියෙනවා. කයට සිත ගත්තම එතන තමයි අර මේ කොයි පැත්තට ඒක හරවනවද තරදී කොහොම බැලන්ස් කරනවද කියලා ඔඩක් තේරෙන්නේ නැහැ සවයින. එතන දැනගන්න කැමති වහන්සේට අදහසක් දෙන්න පුළුවන් නම් එතන බොහොම පින් සවයින.
දැන් මෙහෙමයි, දැන් ඔක දැන් දේශපාලඥයෙක් ගැන තරහා හිතනා කියන්නේ අපි උදාහරණයක් ගත්තේ. දැන් ඒකත් එක සිතුවිල්ලක්. ඊළාට කයට හිත දැම්මහම කයට දැනෙන එකක් තවත් එකක් විතරයි. ඒ දෙක දැන් අපි දන්නවා මේ කයට හිත ගත්තාම ඒකේ තියෙන ඒකට තියෙන ආසාවක් හරි තරහවක් හරි ගතිය ගොඩක් අඩු වෙන සාමාන්‍ය නියුට්‍රල් එකක්. එතකොට ඒකත් එක්ක අපිට වැඩි වෙලාවක් ඉන්න පුළුවන්. ඒකේ යථා ස්වභාවය තේරුම් ගන්න හැකියාව වැඩි. ඒ වුණාට දැන් අපි කියමු දේශපාලඥයෙක් ගැන හිතනකොට ඒකේ අර තරහ ගතිය වැඩිනේ, ද්වේෂය වැඩි. එතකොට ඒකත් එක්ක අපිට බලාගෙන ඉන්න හැකියාව ගොඩක් අඩුයි. මොකද අපේ හිත යන්නේ අර ඊළඟ ඒක දැකපු වෙලේ ඉඳලා, ඒ දේ ඇහුන වෙලේ ඉඳලම ඒකත් එක්ක අපේ හිතේ ඇතුළෙන් මතුවෙන ද්වේෂය. එතකොට ඒකත් එක්ක අපිට යන්න තියෙන වැඩි දුර යන්න ඉස්සෙල්ලා අපි අහුවෙනවා. දැන් ඇඟට හිත දැම්මහම ඇඟත් එක්ක වැඩි වෙලාවක් ඉන්න පුළුවන්. අරකත් එක්ක වැඩි වෙලාවක් ඉන්න ඉස්සෙල්ලා අපේ හිත දන්නේම නැතුව මේ අර ප්‍රපංච විසින් අපේ හිත වහ ගන්නවා. ඉතින් දේශය වගේම තමයි අනිත් පැත්තේ ආසා හිතන දෙයක් දැක්කමත් වුණත් අර ඇඟට හිත දානවට වඩා වැඩි වෙලාවක් යන්න ඉස්සෙල්ලා සිතුවිලි වලින් දන්නේම නැතුව අපේ හිත වහ ගන්නවා. ඒක නිසා තමයි මුලින් අපි බහගන්නේ අර මේ හුස්ම වගේ මොකක් හරි එකක් හරහා මේ වැඩි වෙලාවක් ඉඳගෙන ඒක දිහා බලාගෙන ඉඳලා ඒකේ මේ ස්වභාවය තේරුම් ගන්නවා. ඊට පස්සේ ඒ ගත්තු හැකියාව තියෙනවනේ ඕනම දෙයක් දිහා බලන් ඉන්න වැඩිපුර දෙයක් බලන් ඉඳලා ඒකේ ස්වභාවය තේරුම් ගන්න තියෙන දක්ෂතාවය තමයි ඊළඟ ටික ටික දෙපැත්තට වැඩි වැඩි වෙන්නේ. අර දැන් සීසෝ එකක වගේ මැදේ හිටියොත් දෙපැත්තේ කියන්නේ දොල්නේ වීම අඩුවනේ. එතකොට මැද වැඩි වෙලාවක් ඉන්න පුළුවන්. ඊට පස්සේ මැද නිකන් එන්නේ කියලා තේරුමක් නැහැ. හැමතිස්සෙම අපිට සීසෝ එකේ මැදම ඉන්න හම්බ වෙන්නේ නැහැනේ. හැමතිස්සෙම අපිට ජීවිතය පුරාම හුස්ම දිහා බලන් ඉන්න හම්බ වෙන්නේ නැහැනේ. ඒක නිසා ටිකක් ඒක පුරුදු වුණාට පස්සේ ටිකක් ආසාව ලාවට ආසිත හිතන දෙයකට දාලා බලනවා. ඒකෙන් ගොඩ යන්න පුළුවන් නම් ඊට වඩා ටිකක් වැඩිපුර ඒකට දාන්න. ඒ වගේම තමයි තරහ හිතන එකක් වුණත් ලොකු දෙයකට නේ ටිකක් පොඩි දෙයකට දාලා බැලුවාම තේරෙනව නම් මේකත් එක්කත් මට අර හුස්ම දිහා බලන් ඉන්නව වගේම මේකත් දිහා බලන් ඉන්න පුළුවන් කියලා තේරුණා. ඊළඟ දවසේ පුළුවන් ඊටත් වඩා ටිකක් වැඩිපුර ඒකට දාන්න. දැන් පළවෙනි දවසේ අහු වෙන්න පුළුවන්. අහු වුණාට ඒ දක්ෂතාවය ටික ටික දියුණු වෙනවා. අන්න ඒක තමයි දැන් මුලින්ම එකපාරට දේශපාලඥයෙක් ගැන හිතපු ගමන් තරහ යනවා. ඒ වගේම අර එක අරමුණක් අරගෙන හිත පුරුදු කරපු කෙනාට අර ඊට වඩා ටිකක් තරහ යන සිතුවිල්ලක් වෙන මිනිස්සු සාමාන්‍යයෙන් තරහ යන සිතුවිල්ලක් දැක්කාම ඒක දිහා බලලා පොඩ්ඩක් තමන්ගේ මේ ඒකත් අර වගේම එකක් තමයි අන්තිමටම බැලුවා. අපි කිව්ව දැන් දේශපාලඥයෙක් ගැන මොකක් හරි වැරදියක් ඇහුවා කියමු. දැන් ඕකයි මොකක් හරි කුරුල්ලෙක් කඩන සද්දේ දෙකම බැලුවාම කවද වෙලා තියෙන කනට ඇහිච්ච සද්දයක් විතරයි. සද්ද තරංග ටිකක් ඇවිල්ලා කනට ඇවිල්ලා වදිනවා. ඒ දෙකේදීම අපි තමයි මේක හදාගන්නේ ඇතුලේ හිත ඇතුලෙන් තමයි මේක තරහ යන සිතුවිල්ලක්ද මොකද්ද කියලා හදාගන්නේ. ඊළාට හදාගත්තු එක උඩ ඉඳගෙන තමයි ඊළාට ඒක උඩ කතන්දර ගොතන්නේ. ඒක උඩ තමයි තරහ යන්නේ. ඉතින් ඔය දෙකේම අන්තිමටම බැලුවා මුල පටන්ගෙන තියෙන පොඩි දෙයකින් අපේ හිත ඇතුලෙන් තමයි ලොකුවට යන්නේ. ඉතින් ඒක අඳුරගන්න තියෙන මුලම හැකියාව තියෙන අර සාමාන්‍ය නියුට්‍රල් ඔබ්ජෙක්ට් එකක ඉඳගෙන කාලයක් තිස්සේ පුරුදු කරපු හිතපකට තමයි අර වගේ ටිකක් ලොකු දෙයකට උනත් යන්න පුළුවන්. ඉතින් ඒක කියන්න බෑ මේ සතියක් භාවනා කරපු කෙනෙකුට පුළුවන් සමාලයට අවුරුදු 3-4ක් භාවනා කරපු කෙනෙකුට වඩා ඉක්මනට මේක අල්ලගන්න. ඉතින් ඒක එක්කෙනෙකුට කියන්න මෙහෙමයි මෙහෙමයි කියලා කියන්න බෑ. සමහර කෙනෙකුට ගොඩාක් තරහ යන සිතුවිලි අරමුණු ආවහම තරහ නොගිහින් ඉන්න පුළුවන්. ඒ වුණාට ඒ කෙනාට මේ යන්තම් ආසාව හිතන දෙයකට අහු වෙන්න පුළුවන්. ඒ වගේම ඒකත් එක එක අරමුණු වල හැටියට එක එක විදිහට වෙනස් වෙන්න පුළුවන්. ඒක නිසා අර තමන්ම තමයි මේක පොඩ්ඩක් දාලා බලන්න ඕන. දාලා බලද්දි තමන් අඳුරගෙන තියෙනවා මට මෙහෙම ඇසම්බ්ලි ග්‍රවුන්ඩ් එකක් තියෙනවා කියලා අඳුරගෙන හිටියනම් අර වගේ හිත දන්නේම නැතු මේ ප්‍රපංච වලින් හිත වහගන්න හදන කිට්ටු වෙනකොටම ඇතුළට එන්න පුළුවන්. එහම අඳුරගෙන යෑමක් තමයි තියෙන්නේ. එහෙම අර ලිමිට් එකක් කියන්න බෑ මෙතනින් එහාට පුළුවන් මෙහෙමයි කියලා. ඒක එක එක්කෙනා මතත් වෙනස් වෙනවා, තමන්ගෙමත් එක එක ඔබ්ජෙක්ට් එක අනුව අරමුණ අනුව වෙනස් වෙන්නත් පුළුවන්.
එහෙමයි ස්වාමීනි. එතකොට ඒ එන මොහොතට අනුව යෙදিলা ක්‍රියා කරන එක පමණයි එතන කරන්න තියෙන්නේ. මේක වගේ කාරණාවක් සම්බන්ධව අර නිකන් මේ ව්‍යුහයක් හදාගෙන තිබ්බට වැඩක් නැහැ කියන එක තමයි උවහන්සේගේ පිළිතුරෙන් මට තේරුම් ගියේ. එතනත් ෆයිනන්සර සති චිත්තක්ෂණය කියන මට්ටමින් බලාපොරොත්තු වෙලා ඒ මොහොතින් මොහොත බලනකොට ඒ බැලීමම තමයි එතනත් හිතේ ආරක්ෂාවට සැකසෙන්නේ. දැන් මට සමහර දේශපාලඥයන් ගැන මතක් වුණාම මේ ඊට පස්සේ පැය භාගයක් පැයගෙන මොනවා හරි කන්න බොන්නවත් හිතෙන්නේ නැහැ. ඒ තරමටම අප්‍රසන්න බවක් ඇති වෙනවා සමහර අය නම්. ඉතින් එහෙම එකක් එන්නේ ඒ වගේ දේශයේ සකස් වෙනකොටත් ඒකේ හරි අමුතු විදිහට මේ මට්ටම් තරතිරම් සකස් වෙන බවක් තමයි පේන්න තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ එතනත් අර සති චිත්තක්ෂණයට මුල් තැන දීලා මම වැඩි එකත් එක්ක වුණට වඩා තියරයිස් කරන්න යන්නේ නැතුව පැත්තකට ඒක වැඩි වෙන්න දීලා බැලන විදිහට බැලෙන්න දීලා වගේ හිටියනම් ඇති. අනිතික සවින්නස තව ප්‍රශ්නයක් මේ දැන් මෙතන බලනවා කියන වචනෙට වඩා මට තේරුම් ගිහලා තින්නේ බැලි පෙනෙන්න ඉඩ තියලා තියෙනවා වගේ එකක් තමයි මට ක්‍රියාත්මක වෙන්නේ මගේ තුල. මේ මම අත්දකින සංසිද්ධිය වෙන්නේ මේ පේන්න තියලා තියෙනවා වගේ එකක්. ඒ කියන්නේ දැන් මට මොකක් හරි කරන්න දැන් මේ වෙලේ මේ ලායි කරන්න ඕන කියලා ඔන්න හිතට හිතවිල්ලක් එනවා. එතකොට මමයි මට දැන් පේනවා මම කරන්න ඉදිරිපත් වෙනවා, එළඹෙනවා, පටන් ගන්නවා, කර පවත්වාගෙන යනවා කියලා. එතකොට ඒකත් මට පේනෙන්න ඉඩ තියලා මම තව එකකින් මුලේ එක සර්කිට් එකක් වගේ තියෙනවා. ඒකෙන් කරන්නේ අරක පේන තියලා නිකන් පැත්ත කරලා ඒ සර්කිට් එකෙන් නිකන් බලාගෙන ඉන්නවා වගේ එකක්. අන්න එහෙම එකක් සැකසීලා ආවා මං හිතන්නේ මේ පුහුණුවත් එක්ක. මේ මම දැන් බලනවා කියලා බලන්නේ නැහැ, අර පේනෙන්න දීලා නිකන් ඉන්නවා වගේ එකක්.
එහෙම එහෙම හිතුත් තියෙනවා සයින්. ඒ ගැනත් උපදෙසක් දෙන්න පුළුවන්ද? ඔව් කියන්නේ පෙන්න දුන්නාමත් කියන්නේ ටික අපේ හිත ඇතුලෙන් එනවනේ. අපි කියන්නේ දැන් කාරි ප්‍රශ්න පත්‍රයකට ගියාම කියනෝනේ මුලින්ම පේපර් එක මුලින්ම සම්පූර්ණයෙන්ම කියවන්න කියලා. මුලින් නිකන් ඒක දැක්කහම හිත ඇතුලෙන් මේ පොඩ්ඩක් හරි ප්‍රොසෙස් එකක් වෙනවා. ඊට පස්සේ ඒක ප්‍රශ්නයකට දෙකකට උත්තර ලියාගෙන එනකොට අර ඇතුලෙන් ප්‍රොසෙස් එකක් වෙලා දන්නේම නැතුව උත්තරේ ඇවිල්ලා තියෙනවා. එකපාරට පළවෙනි ප්‍රශ්න විතරක් අල්ලගෙන දඟලනකොට සමහරට එන්නේත් නැති වෙන්න පුළුවන්. ඒ වගේ ගැන නිකන් දෙයක් බලන් ඉන්නකොට දන්නේම නැතුව හිත ඇතුලෙන් ඒ පුරුද්දට මේ ඒකට ඕන උත්තරේ දන්නේම නැතුව ඇතුලට එන්නත් පුළුවන්. ඒ දැන් ඊළාට දවා සමහර දේශපාලඥය දැක්කම කන්න හිතෙන්නේත් නැහැ කියලා. ඒක ගොඩක් හොඳයි නේද? මම හිතන්නේ ලංකාවේ ඔකත් හොඳ තත්ත්වයක් මේ ඉස්සරහට යනකොට කෑමත් අඩු වෙන්න පුළුවන්. එතකොට ඉතින් ඒකත් දැන්නේ පුරුදු කරන්නේ මේ කට්ටිය.
එහෙමයි සයින්. ඒක නම් ඇත්තම එහෙම වෙනවා. මේ කෑම වලට සීන රුචියක් නැති වෙලා යනවා. ඒ විශේෂ සමහරව මම මතක් වුණා. මගේ තියෙන දෙයක් තමයි සයින්. මට පුද්ගල වේදියේ හරියට තීරව බලපානවා. ඒ කියන්නේ හොඳ අය හොඳටම හොඳයි. ඒ කියන්නේ පොඩි උදව්වක් කරත් ඒක මතක හිටිනා. මේ කෙනා ඒ කියන්නේ අවුරුදු ගාන කර කලින් මේ අනි පහක උදව්ව කරත් ඒ කෙනා හොඳට මතකයි. මේ වෙලා කෙනා මේ වෙලාවේ මේ උදව්ව උපකාරය කළා. එයා මතකයි. ලොකු උදව්ව කරපු කෙනෙක් කොහොමත් ඒ විදිහට කෘතඥ සංඥාවෙන් මතක හිටිනවා. ඒ වගේම තමයි දැන් මට හෝ වෙන කෙනෙක් හෝ ඒ කියන්නේ ලොකු නරකක් කරපු කෙනෙක් වුණොත් දේශපාලකයෙක් වගේ උදාහරණයකට ගත්තොත් මේ ඒ පුද්ගල ભેදේ තීව්‍ර බලපාන ඒ සංඥා එක්කම තියෙනවා සෑහෙන තදර තියෙනවා. දුටුගැන් රජරු ගැන කොයිතරම් කෘතඥ භාවයක් හිතේ තියෙනවද? දැන් තියෙන සමාජ දේශපාලක්ෂය ගැන ඒකේ උපසිට සම්පූර්ණයෙන් උපසිට විදිහට තියෙනවා. ඉතින් ඒ සංඥා එනකොට මේ තේරෙන නිකන් කරන්ට් එකක් ඈතින් ඉඳන් කරන්ට් එකක් එනකොට වෙනවා වගේ එන්නේ නෙගටිව් ඉමේජ් එකක්. ඒක තමයි මම අර කල්පනා කරේ මේ මෙහි ඉදිරිපත් කළ වහන්සේගෙන් උපදෙස් ගත්තම තව සවිශක්තියක් ලැබෙනවා කියලා මේ හිතට මේ සතිමත් වීමට බොහොම පිං සවින්නාස තෙරුවන් සරණයි. සියලු දිනාටම
ඔබට ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි ස්වාමීන් වහන්ස, දැන් සිතුවිල්ලක් ආපුවාම සිතුවිල්ල අතීත සිතුවිල්ලක් කොහම ඒක නැති වෙනවා. අනාගත සිතුවිල්ලක් කියලා හිතුවම ඒකත් නැති වෙනවා. හැබැයි වර්තමානයේ සිතුවිල්ලක් ආපුවාම ඒක නැති කරන්න ටිකක් අමාරුයි. එහෙම කළොත් හොඳයි නේද කියලා මම ඔබ වහන්සේගෙන් අහන්න කැමතියි.
සිතුවිල්ලක් කියන්නේ මෙහෙම අතීත සිතුවිල්ලක් අනාගත කියලා අපි නම් කරාට ඇත්තටම සිතුවිලි ඇති වෙන්නේ මේ මොහොතේ තමයි. වර්තමානයේ තමයි හැම එකක්ම ඇති වෙන්නේ. දැන් අතීත අරමුණක් සහ අනාගත අරමුණක් වෙන්න පුළුවන්. එතකොට ඒක අර අතීත අනාගත කියලා දැන් අපි දැන් මේක බැලුවොත් අතීතයේ අරමුණක් ආවහම ඒක දැන් වෙලා ඉවරයිනේ. අපි කොච්චර කල්පනා කරත් ඒ ගැන කොච්චර හිත හිටියත් වැඩක් නැහැ. දැන් ඒක වෙලා ඉවරයි. ඒ වගේම අනාගතේ කරන්න තියෙන එකක් ගැන මතක් වුණොත් ඒකත් අනාගතේ ඊළඟ මොහොතේ මොන විදිය වේද දැන්නේ. දැන් මේ රටට මෙහෙම වෙයි කියලා කවදාත් හිතුවේ නැහැනේ මීට කලින්. මේ කොවිඩ් වගේ වෙයි කියලා හිතුවේ නැහැනේ. ඒ වගේම තමයි අනාගතෙත් ඊළඟ මොහොතේ මොනවා වේද කියලා අපිට ෂුවර් එකක් නැහැ. ඒක නිසා අනාගතය සහ අතීත සිතුවිලි ගැන අපිට ඔහොම හිතලා සාමාන්‍යයෙන් මේක වැඩක් නැහැ කියලා අතාරින්න තියෙන හැකියාව ටිකක් වැඩි. මොකද දන්නවා මේ සාමාන්‍ය අවබෝධයෙන් උනත් තේරෙනවා අතීතය ගැන හිතල එක එච්චර වැඩක් නැති වැඩක්, අනාගතය ගැන හිතන එකත් එච්චර වැඩක් නැති වැඩක් කියලා තේරෙනවනේ. ඒ වුණාට මේ මොහොතේ දේවල් දැනෙන එක ගැන හිතුවහම ඒක එච්චර වැඩක් නැතිද කියන එක තේරුම් ගන්න සාමාන්‍ය අමාරුයි. මොකද මේ මොහොතේ දැනෙන දෙයක්නේ, මගේ ඇස් දෙක දිහා පේන දෙයක්. ඒක හොඳයිද නරකයිද කියන එක තේරුම් ගන්න ටිකක් අමාරුයි. ඒක නිසා ගොඩක් වෙලාවට ওই අතීත අනාගතය දෙක අතාරින්න ලේසි. දැන් මේ කිට්ටු ළඟ අනාගතය අතීතයේ දේවල් අතාරින්න ඊට වඩා ටිකක් අමාරුයි. සාමාන්‍යයෙන් ඒක තමයි හැටි. ඒ වුණාට දැන් අතීතය අනාගතය දෙකට යන්නේ නැතුව මේ මොහොතත් එක්ක ඉන්න කෙනෙකුට ඒ දිහා බලන් ඉන්නකොට සමහරවිට තේරුම් ගන්න පුළුවන් ඇත්තට මේ මොහොතෙත් මොකද්ද වෙන්නේ කියලා. දැන් අපි නිකම් බලන් හිටියා. දැන් අපි මේ මොහොතේ සද්දය ඇහෙනවනේ. දැන් මම කතා කරන එක ඇහෙනවා. ඒක දිහත් මේ මොහොතේම හිටිය බලන් හිටියොත් ඒකෙත් ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. මේක නිකන් සද්ද රටාවක් විතරක්ද, මමද මේ සද්ද රටාවත් එක්ක මම මේ තේරුම් ගන්නවද කියන්නේ. තේරුම් ගන්නවා කියන්නේ මේ සද්ද රටාව අනුවම සිතුවිලි හදනවද, ඒකත් එක්ක කොච්චර දුරට ඇදී ඇදී යනවද කියන එක. අර මේ මොහොතට ආපු කෙනෙකුට මේ මොහොතේ යථා ස්වභාවය තේරුම් ගන්න හැකියාව ටිකක් වැඩි. ඒක නිසා අර අතීත අනාගතයට දෙකට යන එකට ගොඩක් ඉක්මනට අපිට නොගිහින් ඉන්න පුළුවන්. මේ මොහොතෙත් බලන්න මේ මොහොතේ කරන දේවල්, දැනෙන දේවල් වල ස්වභාවය ඇත්තද, මේක මේකත් එක්ක දිගටම හිටියොත් වටිනවද නැද්ද කියන එක තේරුම් ගත්තොත් ඇත්තට මොකද්ද කියන එක තමන්ටම දැනගන්න පුළුවන්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ, පිළිතුරු පැහැදිලි. ඔබ වහන්සේට අප්‍රමාණ පිං.
තෙරුවන් සරණයි තඹසරි හෙට්ටි ආරච්චි මහත්මයා. අපි නැවතත් ආරාධනා කරනවා, තව කාට හරි ගැටලුවක් හරි ප්‍රකාශයක් හරි කරන්න තියෙනවා නම් ඒකට මේක අවස්ථාව කරගන්න කියලා. මන්ට ගැටලුවක් හෝ ප්‍රකාශයක් තියෙනවා නම් කරුණා කරලා අතෝසවන්න කියලා නැවතත් ආරාධනා කරනවා. නදීප් අතෝසවා තියෙනවා. නදීප්, ඔබට පුළුවන් ඔබේ අදහස හෝ ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
මොහොමත් මෙසුති ළඟක අවසරයි ස්වාමීන් වහන්ස, තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ, අර කලින් චන්ද්‍රසිරි මහත්මයාගේ ගැටලුවට උත්තර දෙනකොට ස්වාමීන් වහන්සේ කිව්වා අතීත සහ අනාගත දේ දකින්න හෝ ඒ පිළිබඳ අදහසක් ඇති කරගන්න ලේසි, නමුත් වර්තමාන පිළිබඳ අමාරුයි කියලා ස්වාමීන් වහන්සේ. ඒක මම එකඟ වෙනවා ස්වාමීන් වහන්සේ. ඊට අමතරව එතනදී ස්වාමීන් වහන්සේ දැන් ඒක අර හොඳද නරකද කියලා තේරුම් ගන්න අමාරුයි කියන එකද ස්වාමීන් වහන්සේ මතු කරේ? නැත්තම් මොකද ස්වාමීන් වහන්සේ, එතනදී මට දැනෙන දේ තමයි ස්වාමීන් වහන්සේ හොඳද නරකද කියලා අපිට එතනදී තීරණය කරන්න පුළුවන් අපි එක ගන්න විදිහ අනුව ස්වාමීන් වහන්සේ. ඒක හොඳයි කියලා හිතුවොත් එහෙම හොඳයි, නරකයි කියලා හිතුවොත් එහෙම නරකයි කියලා, ඕන පැත්තකට ඒක යොමු කරන්න පුළුවන් නේද ස්වාමීන් වහන්සේ? මම දන්නේ ඒක වෙනවා ස්වාමීන් වහන්සේ. මං දකින විදිහේක ඔහේ තියෙන දුන්නොත් එහෙම ඒක එහෙමයි අපි අර නියුට්‍රල් විදිහට තියලා තියෙනවා. ඊට අමතරව අපිට ඕන නම් ඒකේ අතීත සිද්ධියක් මතක් කරගෙන හෝ ඒ වෙලාවට ඒක පොඩ්ඩක් අර ආරෝපණය කරලා ටිකක් මොනවාද අපි කියන්නේ ස්පයිස් කරනවා වගේ එහෙම අරගෙන හොඳ නරක තීරණය කරන්නත් අවස්ථාව තියෙනවා නේද ස්වාමීන් වහන්සේ වර්තමාන මොහොතේ ඉන්නකොට?
ඔය දැන් මම මේකට උත්තරේ විදියට ඔයාලට හොඳට කුණහරුපෙන් බැන්නත් කොහමද හිතෙන්නේ? එහෙම නැත්නම් හොඳයි කියලා කිව්වොත් මොකද්ද හිතෙන්නේ? ওই දෙක දැන් මේ වෙලාවේදීනේ
ඇහුණා කියලා.
ඉතින් මේ වෙලාවේදී ඔය දෙකම දෙකෙන් ඕනම දෙයක් මේ වෙලාවේදී ඔයාගේ කනට ඇහෙන්නේ. දැන් ওই දෙකම ඔයා තමයි දාගන්නේ. දැන් මං කියන කුණහරුපේ කුණහරුපයක් විදියට දාන්න නැත්නම් ඇත්තටම ඒක සද්දයක් විතරයිනේ.
එහෙමයි සවනේ. ඒක ප්‍රසන්න කුණහරුපයක් කියන සමේද අතීතේ එක අපි කුණහරුපයක්
කියලා දැනගෙන ඉන්න.
ආරියට මහත්මයා.
ඒක තමයි දැන් මේ මොහොතේ වුණත් මේ කියන එක අපි තමයි මේ මොහොතේ අල්ලගෙන ඒක හොඳද නරකද කියලා මේ වෙලාවේ අල්ලගන්නේ. ඒක ගොඩක් වෙලා ඇත්තටම අර අතීතයේ ගත්ත අරමුණුත් එක්ක එකතු වෙලා තමයි මේ මොහොත හදන්නේ. හදලා ඒකත් එක්ක තමයි ඊළඟට ඉස්සරහට යන්නේ.
තෙරුවන් සරණයි නදීප්. රාජිකාත ඔසවාගෙන සිටිනවා. රාජිකා ඉදිරිපත් කරන්න ඔබේ ප්‍රකාශය හෝ ප්‍රශ්නය.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, බොහොම පිං ලිලඟක් අවස්ථාව ලබා දුන්නට. මේ දැන් කතා කරපු නාමන්තයි නදීපුයි කියපු කාරණා දෙකත් එක්ක මට පොඩි අදහසක් ඉදිරිපත් කරන්න හිතුණා. මට හිතෙන්නේ ඔය කලින්ුත් නාමන්ත වගේ ප්‍රකාශ කරා. මං හිතන්නේ මං ඒ වෙලාවෙත් කිව්වා මේ මට පෞද්ගලිකව හිතන විදිහට මේ ලෝකේ හොඳ නරක කියලා මිනිස්සු නෑ. මිනිස්සු ඔක්කොම කළු පාටයි, කියන්නේ අලු පාටයි. අපි හොඳ නරක මිශ්‍ර වෙලා තියෙනවා. හැම මිනිස්සෙකෙම හොඳ තියෙනවා කියලා මට හිතෙනවා. වගේම හැම මිනිස්සෙකෙම නරක තියෙනවා. අපි ගන්න සංඥා හැටිතර මේ දැන් ස්වාමීන් වහන්සේ කිව්වා වගේ අපි අතීතයේත් එක්ක අපි අත්දැකීම් එක එකතු කරගන්න සංඥා ටිකකින් අපි හදනවා මිනිස්සෙක් නරකයි හෝ හොඳයි කියලා. මම පෞද්ගලිකව හිතනවා එහෙම හොඳ නරක දේවල් මේ ලෝකේ නැහැ, අපි දෙන සංඥාව විතරයි තියෙන්නේ කියලා. මට ඒක අදහසක් විදියට ඉදිරිපත් කරන්න හිතුණා. අනිත් කාරණේ ස්වාමීන් වහන්සේ මට ඒක නිකන් ප්‍රකාශයක් වගේ මේක මම ඉදිරිපත් කරන්නේ. දැන් මම ලංකාවට ඇවිල්ලා ආවට පස්සේ මම එක අමුතු දෙයක් එක්ස්පීරියන්ස් කරනවා කියලා මට හිතුණා. ඒක මම කලින් එක්ස්පීරියන්ස් කරපු නැති දෙයක්. ඒක ගැන මට ඒක එක්ස්ප්ලেইন කරන්න හැම ලොකුවට තේරෙන්නේ නැහැ. හැබැයි මට දැනෙන විදිහට දැන් ඉස්සනම ලංකාවේ යනකොට හරි එක්සයිටඩ්, මේ පාරත් එක්සයිටඩ් ඇත්තරම. ඊපස්සේ ආවට පස්සේ හරි දුකයි දැන් ආවා කියලා, මිස් වෙච්ච දේවල් ගැන, තව අරව කරා නම් මේව කරා නම් හොඳයි කියලා හැම පොඩි යම් මොකද්දෝ පශ්චාත්තාපයක් නැත්නම් ආවෙක ගැන දුකක් අර එහෙම පොඩි මොකද්දෝ අමුතු තැවුලක් වගේ මොකක් හරි දෙයක් හැම තිස්සෙම ලංකාවේ ඉඳලා මෙහෙට ආවම හිතේ තියෙන ගතියක් තිබුණා. හැබැයි මම මේ පාර බැලුවාම මට එහෙම මේ පශ්චාත්තාපයක් නැහැ. ඒ වගේ මේ ඒ මං කරපු හැම දෙයකදීම ලංකාවට ගිහිල්ලා මට හිතෙනවා මං ඒ මොහොතේ ජීවත් වෙලා තියෙනවා කියලා. දැන් වුණත් දැන් හෙට වැඩට යන්න තියෙනවා, ගොඩක් වැඩ තියෙනවා. ඉස්සර වගේ මං එහෙම ලොකු ස්ට්‍රෙස් එකක් ගන්න නැති මොකද්ද අමුත්තක් දැන මොකද්ද කියන එක මට කියන්න තේරෙන්නේ නැහැ. හැබැයි ඒ පාරට වඩා ලොකු වෙනසක් මං දකිනවා මේ මගේ ඒ ගැන පසුවිම විපරමක් කරද්දි මම නිකන් අර මොකද්ද වෙනසක් තියෙනවා. මට ඉතින් ඒක කියන්න තේරෙන්නේ නැහැ මොකද්ද කියලා. හැබැයි පොඩි පශ්චාත්තාපයක් අඩු වීමක්, එහෙම නැත්නම් ඒ මොහොත තුළින් දීමක් වගේ දෙයක් කියලා තමයි මට දැනෙන්නේ. මට නිකන් ඒක අදහසක් විදිහට ඉදිරිපත් කරන්න හිතුණා ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේගේ ඔනහරියකට ෆීඩ්බැක් එකක් දෙනවනම් කැමතියි ස්වාමීන් වහන්සේ, උපදේශක් වගේ දෙයක්.
සාමාන්‍ය තියෝක ඔහොම තමයි. දැන් අපි මට මතයි ඉස්සර වැඩට යන කාලේ සිකුරාදා වෙනකම් බලන් ඉන්නේ සෙනසුරාදා ඉරිදා මොකක් හරි ට්‍රිප් එකක් යන්නේ වගේ. ඊට ඉරිදා හවස මතක් වෙනවා අපරාදේ ආයෙත් හෙට වැඩට යන්න ඕනේද කියලා. මේල් කීයක් ඇවිල්ලා තියෙනවද කියලා බලන්නේ. ඉතින් එහෙම දැන් එහෙම මේකක් තියෙන ඕන වෙලාවකට අර වැඩේ පටන් ගන්නකොට හරි ආසයි. ඉවර වෙනකොට තව මේ තව පොඩ්ඩක් තව දවසක් නිවාඩු තියුණා නම් හොඳයි කියලා හිතෙනවනේ. එහෙම ගතියක් තියෙනවා. ඉතින් ඔන්න ඕකත් අඳුරගත්තා නම් ඒකත් එක්ක අපි දන්න මේ අපි අනාගතය හැමතිසේම ඊළඟ මොහොත ගැන බලාපොරොත්තුවෙන් ඉන්නේ. ඒක නිසාම තමයි අපි ජීව මේ මෙරි මෙරි ඉස්සරහට යන්නෙත්. ඕක නිසාම තමයි ඉස්සරහට ඊළඟට වෙන එක ගැන අපි හැමතිස්සෙම හිතෙන් ප්ලෑන් කරනවා. ඕකත් එක්ක ඉන්න ඉන්න තව ඉස්සරහට යෑමක්ම තමයි තියෙන්නේ. මේ කෙලවර වීමක් වෙන්නේ නැහැ. ඉතින් ඕක අඳුර ගන්නත නම් ටික ටික අර ගොඩාක් ඈතට ප්ලෑන් කරන ගතිය ටික ටික අඩු වෙලා ඒකත් එක්කම අර ස්ට්‍රෙස් එකත් ගොඩක් වෙලාවට අඩු වෙනවා. අපි ප්ලෑන් කරන තරමටම නේ ස්ට්‍රෙස් එක එන්නේ. මේක මෙහෙම වෙන්න ඕන මෙහෙම වෙන්න ඕන අනාගතයේ ලබන මාසෙ මෙහෙම කරන්න ඕනේ කියලා ප්ලෑන් කරන තරමටම ඒක නොවන තරමටම ස්ට්‍රෙස් එක වැඩි. එහෙම නැතුව මේ මේ මොහොතේ ඉන්න පුරුදු වෙනකොට ටික ටික ඒක ටික එකපාරට කරන්න බෑ. ටික ටික ඒක පුරුදු වෙනකොට අර ස්ට්‍රෙස් එක ටික ටික අඩු වෙලා යනවා. ඒකම මේ මොහොතේ මොකක් හරි වෙන දෙයකට මොකක් හරි කරලා මේ ගොඩ දාගෙන යන්න පුළුවන්. හොඳයි. ඒක තමයි ඉස්සරහ ටික ටික දියුණු වෙන්න ඕනේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ, බොහොම පිං ඔබ වහන්සේක උපදෙස් වලට.
තෙරුවන් සරණයි රාජිකා. නදීප් අත ඔසවාගෙන ඉන්නවා නැවත.
මං හිතන්නේ සමා වෙන්න ඊළඟට. මං හිතන්නේ මං අත පල්ලෙහාට දැම්මේ නැද්ද කොහේ කයි.
හරි. අවසරයි ස්වාමීන් වහන්සේ, මේ මගේ අත්දැකීමක් ඉදිරිපත් කරන්න තුනා මේ වෙලාව තියනවාද ඒකට?
කමන්නේ එක් වෙන්න කියලා.
හොඳයි ස්වාමීන් වහන්සේ, මේ මම මේ පහුගිය කියන දැනට සති තුනකට කලින් ඇත්තටම පවුලේ ළඟම ඥාතියෙක්ගේ මරණයක් එක්ක මම ලැබපු අත්දැකීමක් මේ කියන්න හදන්නේ. දැන් කලින් නම් කලින් කියන්නේ මේ සතිය පුහුණු කරන්න අරගෙන කාලයක් ගත වීමත් සමග දැන් මගේ හිතට මොකක් හරි තද බල ආවේගයක් හරි එහෙම නැත්නම් දුකක් හරි එනකොට මට පුළුවන් වුණා මේ කයට හිත අරගත්තට පස්සේ ඒන අරමුණ එහෙම් පිටින්ම ඒ කියන්නේ ඒක බොහෝම ඒකේ බලය අඩු කරගන්න තත්ත්වයකට මට හැකියාව තිබුණා. අඩු කරනා වගේම නැති වෙන තත්ත්වයටම ගන්න උනත් පුළුවන්කම තිබුණා. නමුත් මේ පාර මට ඒක හිතා ගන්න බෑ. මේ මේ වෙච්ච සිදුවීමත් සමග ඒ කියන්නේ මට ඒක හිතේ තදබල දුකක් ඇති වුණා කියන්න අමාරුයි. හඬන වැළපෙන තරම් එහෙම දේවල් මේ කිරීමක් කළෙත් නැහැ. නමුත් හිතේ මොකක්දෝ දෙයක් තියෙනවා. මටත් ඒක විස්තර කරගන්න බෑ. ඉතින් මේ ඒ තියෙන තත්ත්වය මම ඇත්තටම දැන් වෙනදට එහෙම දැන් දුකක් හරි වගේ එනකොට කවුරු හරි කාගේ හරි මරණයක් වුණොත් අපි සාමාන්‍ය ඉතින් අපි ඒ අවශ්‍ය විදිහට පින්දීමේ කටයුතු කළා. ඒවයින් අපිට යම් කිසි සැනසීමක් ලැබෙනවා. නමුත් දැන් මේ පාර මට ඒ දේවල් වල යෙදුනා කියලාවත් මේ තත්ත්වෙ කිසි වෙනසක් වුන්නේ නැහැ. ඊළඟට ඇත්තටම මට මං ගැනම කියන්න ලැජ්ජයි. මේ මොකද මගේ තියෙන අතෘප්තිකර ස්වභාවය මං මකා ගන්න මට ඒ කියන්නේ මං වෙන වෙන මං කැමති දේවල් කරන්න පවා පෙළඹුණා. උදාහරණයක් විදිහට මම ආස තැන් වලට යන්න, ඊළඟට වෙනත් කැමති දේවල් කරන්න, ඒ වගේ මං සාමාන්‍යයෙන් කට්ටිය එක්ක ගොඩාක් කතා බහ කරලා හිටියේ නෑ මෑත කාලේ. ඒ කියන්නේ කායිකවත් මං තරහ වෙලාවත් එහෙම නිසා නෙමෙයි. නමුත් මගේ අර නිදහස මම ගොඩක් අගය කරමින් හිටියා. නමුත් මේ සිදුවීමත් එක්ක මත් නැවතත් නිකම්ම යාළුවෙක් කතා කරන්න ඒ වගේ දේවල් වලට පවා යොමු වුණා. ඉතින් මේ මුළු කාලය පුරාම මට දැනෙන්නේ හිතේ බොහොම නිකන් අතෘප්තිකර ස්වභාවයක්. ඒක ඉතින් ඔබ වහන්සේගෙන් ඒ පිළිබඳව මට මොනවා හරි උපදෙසක් ලැබෙනවා නම් ඒක ඉතාමත් අගය කරනවා.
හොඳයි. දැන් ඕකෙදිත් අපිට බලන්න පුළුවන් අපේ හැමතිස්සෙම සතිය කියන එක හරි සමාධිය කියන එක හරි මේ හැම එකක්ම එකම විදියට එක ගානට යන්නේ නැහැ. සමහරලාට මේ යන එක අර සමහරලාට අනිත් පැත්තට හැරිලා යන්නත් පුළුවන්. ඒ අර වරදින එකම තමයි ඊළඟ පාර හරියන්න මේ පාඩම වෙන්නේ. දැන් ඔබ තේරුණා නම් මේ වෙලාවේ මෙන්න මේ වගේ වෙලාවල්දී මගේ හිත මට ඕන විදියට මේ මේකට ගන්න බෑ, ඇඟට හිත අරගෙන මට ඕන විදියට මේකටත් එක්ක මුණ දෙන්න බැරි වුණා කියලා දන්නෝනේ. ඊළඟ දවසක යනකොට ඕක හිත ඇතුළ තියෙනවා, මගේ මේ වෙලාවද මට කරගන්න බැරි වුණා කියලා. අන්නේ වැරදිච්ච දේ ඊළඟ දවසේ හොඳ පාඩමක් වෙනවා. අන්නේ පාඩමත් එක්ක ඊළඟ දවසේ ඔයිට වැඩි යම් ඔයිට වඩා දරුණු දෙයකදී වුණත් මේ අර ඒකත් එක්ක ගැටෙන්නේ නැතු ඉන්න පුළුවන් හැකියාව වැඩි වෙන්න පුළුවන්. දැන් එහෙම තමයි සාමාන්‍ය ඕනම කෙනෙක් වුණත් අර දැන් කියන්නේ අර ස්පයිරල් එක යනකොට මේ වෙලාවේදී හරියටම යන පැත්තට වඩා සම්පූර්ණ අනිත් පැත්තට තමයි ඊළඟ මොහොත තව ටික වෙලාවකින් එන්නේ. ඒකට අපි මේ සතිය පුහුණු කරන එක වුණත් මේ වෙලාවේ හොඳටම සතිමත් වෙ ඉන්නවා. ඒ තව ටික වෙලාවකින් සම්පූර්ණම ආසතියෙන් ඉන්න පුළුවන්. මේ වෙලාවේ හොඳටම දරා ගන්න පුළුවන් දෙයක් තියෙන පුළුවන් ඊළඟ මොහොතේ ඒ ඊට වඩා ඉතාම අඩු දෙයකට අපි සැලෙන්න පුළුවන්. එහෙම තමයි මේ හිතේ ඒකත් එක්ක විදිහකට බැලුවම අනිත් ස්වභාවයම තමයි. සතිය වුණත් ඒ විදිහම තමයි. අද හොඳට දරා ගන්න පුළුවන්, අද හොඳට සතිමත් වෙන්න පුළුවන්, හෙට වෙනකොට සම්පූර්ණ සතිය ඇත්තටම නැති වෙන්න පුළුවන්. ඒ සතිය නැති බව හරි දන්න ඕනේ. දැන් වෙනදා නම් ওই වගේ දෙයක් වුණා මොනවද කරන්නේ? ඒ වෙනකොට මොකක් හරි දැන් මට මොකක්ද උනේ කියලා ඊළඟට තව ඕකත් ප්‍රශ්නයක් කරගන්න. දැන් ඔක ප්‍රශ්නයක් නෙවෙයිනේ. දැන් මගේ සතිය නැති වුණ බව හොඳටම දන්න ඕන. දැන් ඒ දන අඳුර ගැනීමම තමයි ඊළඟ දවසේ ආයෙත් සතිමත් වෙන්න ප්‍රධාන හේතුව වෙන්නේ. ඔය වගේම තමයි අර එක එක කාලේනෝ චක්‍රේනෝ මේ වෙලාවට හොඳටම හොඳ මේ ගොඩාක් දරුණු දේවල් දරාගෙන ඉන්න පුළුවන්. ඒනට සමහරවිට එක චූටි වචනයකට අප සැලෙන්න පුළුවන්. දැන් ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඒක නිසා දැන් ඕකත් තවත් එකක් විතරයි. ඊළඟ දවසක ඕක සම්පූර්ණ අනිත් පැත්ත ගහලා හොඳටම සතිමත් වෙන්න පුළුවන් අද වෙනකොට. තව සතියකින් ආයෙ සම්පූර්ණ අනිත් පැත්ත වෙන්නත් පුළුවන්. අන්න ඒකත් අඳුරගෙන ඒකත් එක්කම දිගට යනකොට දන්නෙම නැතුව අර ටික ටික ඔබ ටික ටික හැදීගෙන යනවා. දැන් ඔය වගේ ලොකු චක්‍රේ නේක ටිකද කාලයක් යනකොට පොඩි පොඩි චක්‍ර වලටපත් වෙනවා. චක්‍ර වල ඇවිලාට ඒ පොඩි පොඩි ඒව දේවල් උනත් අර ලොකුවට දඟලන ගතිය අඩු වෙලා සාමාන්‍ය මට්ටමට එන්න පුළුවන් කාලයක් යනකොට. ඔය අඳුර ගැනීම තමයි ප්‍රධානම වටිනාකම තියෙන්නේ.
පෙරවන් සරණයි ස්වාමීන් වහන්සේ බොහොම පිං. අද එහෙමනම් වෙනත් ප්‍රශ්න හෝ වෙනත් දෙයක් ඉදිරිපත් වෙලා නැති නිසා මම හිතන්නේ මේ ප්‍රශ්න වාරය අවසන් කරන්න පුළුවන්. මම එහෙමනම් නැවතත් නදීප්ට බාර කරනවා වැඩසටහන ඉතුරු කොටස ගෙන යාම පිණිස. පෙරවන් සරණයි සියලු දෙනාට.
බොහොමත් පිං ලිලංග අක්කා. අද දිනේත් අපගේ සතිමත් පුහුණුව සඳහා ගෞරවනීය ස්වාමීන් වහන්සේලා අප වෙනුවෙන් තාමත් වටිනා උන්වහන්සේලාගේ වටිනා කාලය අප වෙනුවෙන් යොදවලා උපදෙස් ලබා දුන්නා. ඒ පිළිබඳව ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට පාද නමස්කාර කොට ස්තුතිය පුද කරනවා. ඒ වෙනුවෙන් පුණ්‍යානුමෝදනාව සිදු කිරීම සඳහා මම ඉන්ද්‍රාන්තිට සමාන ඉන්ද්‍රානන්දට ආරාධනා කරනවා අද දිනෙත් පුණ්‍යානුමෝදනාව සිදු කරන ලෙස. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු.
බොහොම පිං අදී. සාදු සාදු සාදු. ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. අද ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන් සියලු දෙනාගෙන්ම අවසරයි. අද දින අපට ඉතාමත් වටිනා කාලෝචිත ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීමට ලැබුණා. ඒ වගේම ස්වාමින් වහන්සේගෙන් බ්ලොගින් ඉතාමත්ම මේ අපේ ප්‍රශ්නවලට ඉතාමත්ම වැදගත් පිළිතුරු ලැබුණා. සතිය පිළිබඳ හොඳ අර්ථවත් උපදෙස් සහ අනුශාසනා ලැබුණා. ඒ වෙනුවෙන් ඔබ වහන්සේලාට අපහට මේ අවස්ථාව ලබා දුන් නිසරණ වනේ ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාටත් එමෙන්ම වැඩසටහනට සහභාගී වී සිටින අප සියලු දෙනාටත් මේ පිණින් සසර ගමන කෙටි කර ගැනීමට අවස්ථාව ලැබේවායි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. දෙවියන් සහ පින් කැමති සියලු සත්වයන්ට අප රැස් කරගත් පින් අනුමෝදන් කරමු. එතාවතාච හම්මේහි සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එතාවතාච හම්මේහි සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එතාවතාච හම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්වානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ධර්ම දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති. සාදු සාදු සාදු. ඒ වගේම අපගේ මියගිය සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සාදු සාදු සාදු. අපගේ ප්‍රාර්ථනය ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමු සතන් සමාගමු හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමු සතන් සමාගමු හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමු සතන් සමාගමු හෝතු යාව නිබ්බාන පත්තිය. සාදු සාදු සාදු. ස්වාමීන් වහන්සේලාට වන්දනා කිරීමට අවසරයි. උකාස වන්දාමි බන්තේ
සුඛී හන්තු.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వారත්‍රයේන කතං සබ්බං අච්චයන් කමතමේ බන්තේ.
කමාමි කමිතබ්බං.
ඕකාස කමාමි බන්තේ
සුඛී හන්තු.
ဒුතියම්පි ඕකාස වන්දාමි බන්තේ
සුඛී හන්තු.
තතියම්පි ඕකාස වන්දාමි බන්තේ
අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචයිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං. ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේ වච. අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දං පසිතුං වන්දිතුං වරං. සාරිපුත්තාදි තේරණං ආගතම් පටිපාටියා සද්ධා සීලං දයාවා සම්බුද්ධ පුත්‍රං නමාම. සාදු සාදු සාදු.
සීල දෙනාටම තෙරුවන් සරණයි. අපි මේ පැත්තෙන් විසඳනවා.